දැයි ගෞරවණීය අපේ සංඝරත්නයන් අවසරයි අද අපිට සෙනසුරාදාවක් මාර්තු මාසයේ 30 වෙනිදා අවුරුද්ද ගත වෙනවා බොහෝම සැරයි හිටින් ඉවරයි අද අපිට තියෙන්නේ ධර්ම සාකච්ඡාවක් මේ සඳහා අපිට වෙන් කර ගන්නාලද පැයකමාරක් තියෙනවා අපිට ඒ අවස්ථාවල ඉදිරිපත් කළ යුතු කාරණා ධර්ම පොත කමඨාන් සුද්ධ කිරිලි තොරතුරු හෝ මාරු ගොඩාක් වැඩ සිද්ධ වෙනවා. ඉතින් අපි ඒක සම්ප්‍රදානිකුල ආරම්භ කරන්නේ ලොකු ස්වාමින්වහන්සේකින් ඉදිරිපත් කරලා තියෙන යෝගාවචර දිනචරියාව නැත්නම් යෝගාශ්‍රමී කතිකාවතේ කොටසක් කියවලා ඊට පස්සේ අපි සම්ප්‍රදානිකුලව සංගීති සූත්‍රයට යනවා ධර්ම සාකච්ඡාවට දවසේ මාතෘකා සභා ගැනීම සඳහා. ඉතින් ඒ කටයුත්ත කිරීම සඳහා උත්තරානන්ද ස්වාමීන් වහන්සේ අද ඉදිරිපත් කළා තියෙන බවයි පේන්නේ. අපි සාදරයෙන් ආරාධනා කරමු අදට නියමිත ව්‍යවස්ථා කොටස කියවලා ඊට පස්සේ අපි සංගීති සූත්‍රයට අපිට උද්ෘතය ලැබලා දෙන විදියට.
අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අවසරයි ස්වාමීන් වහන්ස, අද යෝගාවචර දිනචරියාවෙන් පටන් ගන්න තියෙන්නේ. සුමිහිරි නිවන් සැපතින් සැනසෙනු කැමති දිවිපුදා සසුන්ගත යෝගාවචරයා විසින් ඒ උතුම් අර්ථය සිදුකර ගැනීම තමාගේ ප්‍රධාන කාර්ය බව නිතර සිහියේ තබාගත යුතුය. අරුණට පළමුව අවදිවීම නොගිලන් සෑම දෙනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නෙන් නැගිට සිරුරු කිස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්හි යෙදී නොසිස් දිනයක් කරගත යුතු. බුදු උවටන, ඇදුරු උවටන, ගිලන් වැඩිහිටි උවටන යන ආදියෙහි සුදුසු කල්හි යෙදී රිසිනම් හීල්දාන් කිස සඳහා බොජුන්හලට ගොස් නොපමාව එහිවත් සපයා සිය කුටියට යා යුතු. බණදහම් පුහුණුව, සිරුරු පිළිදැඟුම්, බවුන් ඈ නියත කිසෙහි යෙදී පිඬු සඳහා ගෙඩිය දෙවීමට පළමු පිරිසුදු පැනින් දෙවූ පාත්‍රය තවිකයෙහිලා තැන්පත් කොට තැබිය යුතු. පිණ්ඩපාතය සඳහා ගෙඩිය හැඬ වූ කල තෙරුවන් පුදා පාසිවුරු දරා කමටහන්ගත් සිතින් නියමිත තැනට මිනිත්තු පහක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමටහන් මෙනෙහි කරමින් ගොස් අසුන්හල ළඟදී අසුන්හල අසලදී මෙත් කමටහනින් යුතුව පිඬු පිණිස හැසිර පිඬු පිළිගෙන පෙරලා එන කලද කමටහන් නොහැර ආයුතු. බොජුන්හල වත්සපයා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බවුන්හි යෙදී පිරිවැහුම් පිරිවැස්සුම් නැතොත් ඉතුරු කාලයද භාවනාව සඳහාම යෙදවිය යුතු. සවස පහට පමණ වත් පිළිවෙතෙහි යෙදී සන්ධ්‍යා වන්දනාදිය නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා රිසිනම් ගිලන් පස කිස සාදා පිරිසිදු සිතින් තමන් වසන කුටියට යා යුතු. පෙරයම අවසන් වන තුරු පිරිවහන බණක් නැතොත් කමටහනින් කල් ගෙවා අලුයමට පෙර අවදි වෙමි සනිටුහන් කොටගෙන රෑ 10ට නිද්‍රෝපගත විය යුතු. තමාගේ දිනපතා සීලු වැඩ සනිටුහන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබාගත යුතුය. මොනම කරුණක් නිසාවත් එය කඩ නොකිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍යසම්බන්ධව කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතිව ධර්මදේශනාවට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරයකු බව සිහියේ තබාගෙනම ඒ කාලය සිහිනුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් ඒයින් මුළුමනින්ම ආරක්ෂා වීමට සිතට ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මගක් වන හේයින් නියම ශ්‍රමණාකල්පය රහසත් එලි පිටත් ඔබෙන් තොර නොවනසේ හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කර ගැනීම යෝගාවචරයාට සුදුසුය. එබඳු දෙයෙහිදී ශාන්ත දාන්ත පැවැත්ම සාරූප්‍ය ශ්‍රමණාකල්පය යන මේවා නොබිදෙනසේ එහි යෙදිය යුතු බව කලින්ම සිත තබාගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයාට ඉඩ නැත. එහෙයින් අත්‍යවශ්‍යක කිසක් නැතහොත් අනුන්වසන කුටියකට නොවැදිය යුතු. බුද්ධ වන්දනා පිණ්ඩපාත ගමන් හිදීද ගමනාගමන ශුද්ධිය නිතර පැතිය යුතු. අනෙකෙකුට හිරිහැර වනසේ භාවනාවක් පවා නොකිරීම ඔබ යුතුකමනං අනුන්මැද තමා ගුණවත්කම් සපන්කම් හුවා දැක්වීමෙක් ඔබට ඕනෑ නැත. තමා නිතර පරිහරණය කරන පිරිකර නියමිත තැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩකටයුතුද ඉක්මන් වෙයි. සිතද තැන්පත් වෙයි. සිතට එන අරමුණු නිසා ඇල්මක් හෝ ගැටීමක් හෝ වෙන යම් කිසි උපක්ලේශයක් පහළ වන විට එය නෝනින් සලකා තමාගේ යෝගාවචරකම ඉස්මතු කොට සිහියට නගා එබඳු උවදුරු මැඩලීමට සමතකු විය යුතු. බැහැර පිරිසුදුව නිතර රැක ගනිමින් දසධම්ම සුත, ආකංකේය සුත ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසුදුකමද දියුණුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදුමහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසුදුවටත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකව පැමිණෙන පැවිදි පින්වතුනට වත් දැක්වීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නාසේම සංවාසරහා නොවන්නන්හා ගැටීම ගුණ පරිහානියට හේතුවන වගද තදින් සිතට ගත යුතු. පිටත අත්‍යවශ්‍යක ගමනක් යාමට ඇතොත් එය යෝගාශ්‍රමීය කතිකාවතෙහි සඳහන් ලෙසින් කළ යුතුය. වත්පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන සැටි උගෙන එහි යෙදීම ඔබේ සීල පරිපූර්ණයට උපකාර වන බව සලකා වත්ත සම්පන්නයක වීමට උත්සාහ ගත යුතු. ප්‍රමාණය ඉක්ම කෙරෙන ලියුම් ගනුදෙනුවද යෝගාවචර තත්ත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුය. සැහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතය පවත්වා ගැනීමේ පහසුම ක්‍රමය වන හෙයින් පොතපත පවා අධිකව ගොඩගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්තිවලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතු. ශ්‍රී කල්යාණි යෝගාශ්‍රමීය කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතටද එකඟව වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහෙයින් ඒ ඔබේ සිතට වද්දා ගැනීම ඔබේ යුතුකමය. යෝගාවචර දිනචරියාව නෙමේ.
දැන් අපි අනිත් දවසට යෝගාශ්‍රමීය කතිකාවතේ පළවෙනි කොටස කියවනවා කියන සීකඳව ගන්නවා. එතනින් අපේ විවස්ථා කීමේ අංකේ සමාප්ත වෙනවා. අපි විනාඩි 10කට ආසන කාලයක් අරගෙන තිනවා. අපි යනවා දැන් අදට නියමිත සංගීති සූත්‍රයේ කොටස සභාගත කරන්න.
අවසරයි ස්වාමීන් වහන්ස. දීඝනිකාය පාඨික වර්ගයේ සංගීති සූත්‍රය පිටු අංක 432. අතිකෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන සත්ත ධම්මා සම්මදක්ඛතා තත් සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යතේඳං බ්‍රහ්මචරියං අද්ධනියං අස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේවමනුස්සානං කතමේ සත්ත. ඇවත්නි, දන්නා දක්නා අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද සත්ත ධර්ම කෙනෙක් ඇත? යම්සේ මේ සස්න දීර්ඝ කාලයක් පැවතිය හැකි වන්නේද, බොහෝ කලක් සිටිය හැකි වන්නේද, එසේ වනු පිණිස එහි තොප සීලු දෙනාම විසින් සමගව ගැයිය යුතු, විවද නොකළ යුතු. එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙව්මිනිසුන්ට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේය. කවර ධර්ම සද්දෙනෙක් දෙයත් සත්ත අධිකරණ සමතා උප්පන් උප්පන්නානං අධිකරණානං සමතාය ඌප සමාය සම්මුඛා විනයෝ දාතබ්බෝ සති විනයෝ දාතබ්බෝ අමූල්හ විනයෝ දාතබ්බෝ පටිඤ්ඤාය කාරේ තබ්බං යේ බුහිය සිකා තස්ස පාපීය සිකා තිනවත්තාර කෝති. අධිකරණ සමත සතෙක උපනුපන් අධිකරණයන්ගේ සංසිඳීම පිණිස ව්‍යූපසමය පිණිස සම්මුඛා විනය දිය යුතු, සති විනය දිය යුතු, අමෝල්හ විනය දිය යුතු, ප්‍රතිඥායෙන් කරවිය යුතු, යේබුය සිකාව, තස්ස පාපීය සිකාව, තිනවත් තාරකය වරහන් තුල කරවිය යුතු. එතනින් පටන් ගන්න තියෙන සම්හස.
ඒක ඇත්තටම සිංහල කිව්වට මේ පාලි වචනෙම තමයි දාලා තියෙන්නේ. ඒ නිසා අධිකරණයක් දන්නේ නැති කෙනෙකුට ඒක එච්චරම අර පරිවර්තනෙ එච්චර සේවයක් වෙන්නේ නැහැ. තිබුණා නම් අපිටත් ලාභයි. ඉතින් අපි ඒ නිසා දන්න විදිහට අපි සාකච්ඡාවට ගනිමු. අපේ දවස පුරා ගොඩාක් දේවල් අපි කරනවා. ඒවට අපි කරන කියලා කියනවා. ඒකේ මතක තබාගත යුතු බරතර දේවල් වලට අධිකරණ කියලා කියනවා. ඒ නිසා කුසල් අධි කුසල් වෙනවා වගේ ඒ ජීඳා කරන කටයුතු කී කියන දෙයක් නැහැ නේ. අපි වතුර බොනකොට කටෙන් වතුර බොන්නේ. ඔක කියන දෙයක් නැහැ නේ. අපි නහයෙන් වතුර ටිකක් ගියොත් ඔන්න කියන දෙයක් තියෙනවා. එහෙම නැත්නම් ඇහැට ලුණු මිරිස් ටිකක් කරනොත් කියන දෙයක් තියෙනවා. ඒව අධිකරණ. ඒ කියන්නේ අධිකයි, බරයි, බරසාරයි. ඉතින් අධිකරණ හැම කෙනා තුළම ඇති වෙනවා. ඉතින් 99%ක් විතර තමයි බේර ගන්න ඕනේ. පුංචි ළමයෙකුට හුස්ම ගන්න තේරෙන්නේ නැහැ. වතුර බොන්න තේරෙන්නේ නැහැ. තනින් කිරි බොන්න විතරයි තේරෙන්නේ. අවු ටිකෙන් ටිකෙන් ගිහිල්ලා කෝප් එකකට වතුර ටිකක් අරන් බොනවා කිව්වම ඒකේ තියෙන ඒ පොඩි දරුවා දිහා බලයින් අම්මට ඒක තේරෙන්නේ නැහැ. නමුත් કૃත්‍රිම අතක් දාලා કૃත්‍රිම අතින් වතුර බෝතලයක් අරගෙන මේව කටට ලං කරලා හරියට ඒක ගානට ඇල කරගන්නවයි කියන එක ඒ કૃත්‍රිම අත හදන කෙනාට තේරෙනවා. ඒක නා දන්නවා ඒ නැමිල්ල ඒ බර ඒ කටයුත්ත කොච්චර අමාරුද කියලා. ඒක අපිට වතුර බෝතලයක් බොනකොට තේරෙන්නේ. අපි ගත්ත බිව්වා. නමුත් ඒ કૃත්‍රිම අත හදලා පෙන්නනවා ඒ අතට තියලා හරියට බෝතලේ ගන්න එක තද වෙන්නේ නැත්නම් බෝතලේ බිඳෙනවා. ඊට පස්සේ අරගෙන කෝණයක් හදාගෙන කට ළඟට ලං කරනවා. ලං කරලා දැනගත්තට පස්සේ ගානට වතුර ගොඩක් එන්නේ නැති විදිහට උස් කරනවා. ඊට පස්සේ ඕන වෙනකොට අනිත් පැත්ත හරවන්න ඕනේ. ඉතින් බියර් කෑන් එකක් බොනකොට කොකාකෝලා වීදුරක් බොනකොට වතුර ටිකක් බොනකොට අපිට මෙව තේරෙන්නේ නැහැ මේ කොච්චර මේ සින්ක්‍රොනයිස් වෙනවද කියලා. ඒක පොඩි එකක් තේරුම් ගන්නවා. ඉස්සලා තේරුම් ගන්නකොට ඌ ඇඟේ හලා ගන්නවා. ඉතින් එහෙම එහෙම කරලා ඉවරලා ඌ සාමාන්‍ය ඉස්සලා අධිකරණ පහ වෙනකොට සාමාන්‍ය දෙ වෙනවා. අපේ ජීවිතයේ ඇති වෙන ප්‍රශ්න 99.99999 අපි තෝර ගන්නවා. එයාට පෘථග්ජනයයි කියලා කියනවා. එයා පෘථක්. තමන්ගේ ක්‍රමයට වතුර බොන්නේ, තමන් ක්‍රමයට බත් කන්නේ, තමන් ක්‍රමයට ඇවිදින්නේ, අන්නේ නේටි කරගන්න. ඒ කාටවත් කියတာ දෙයක් නැහැ. එයා අනික් අයට වැඩිය වෙනස්. ඒ වුණාට ඒක කරන. ඔක් කිරණ ක්‍රියා. නමුත් ඉඳලා හිටලා මෙයා සමාජ නීති උල්ලංඝනය කරනවා. ශික්ෂාපද කඩා ගන්නවා. අතපය තුවාල කරගන්නවා. ඊට පස්සේ වැදගත් අංගෝපාංග වලට තුවාල කරගන්නවා. ඉතින් එතකොට එයාට බේරගන්න බෑ. එතෙන් අනික් අය එකතු වෙලා කියන්නේ ඔය සෙල්ලම මීට පස්සේ කෙරුවොත් උඹ එලවනවා මෙතනින්. ඒව අධිකරණ. සමහරට කෙනෙක්ම ඇවිල්ලා කියනවා මම ඇති මෙහෙම දෙයක් වුණා කවුරුත් දැක්කේ නැහැ. මම පයිප් එකක් ඇදුනා, කරන්ට් එක වැදුනා, උපකරණයක් ඇදුනා. ඉතින් එයාට ඕනගේ වහලා තියන්න පුළුවන් සාමාන්‍යකරණයක් කරලා. ඉතින් දන්නවනම් පද්ධතිය රන් දෙන්න නම් අඩු අනික් ඇදුනයි කියලා කියන්න එපායි. දන්නව කියපු ගමන් අධිකරණයක් වෙනවායි කියන්නේ. ඉතින් එಂಚයි මීට පැත්ත කරලා තියලා නිකන් ඉන්නවා. ඉතින් එතකොට සමාජය විසින් හදන්න වෙනවනේ මේ පුද්ගලයාට උඹේ උපකරණ පාවිච්චි කරපහන්. ඔක් කැඩෙනවා. කැඩුණට පස්සේ ඔක මුළු ගන්නන්න එපා. ඒකට අපරාධිනේ උපකරණ හදාන්නත් නැහැ, හදාගන්න කෙනෙකුත් නැහැ. මෙයා ඒක අධිකරණයක් වෙයි කියලා ඒක ඉදිරිපත් කරන්න තු පැත්තක දාලා තියෙනවා. අමතක වීම වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපේ ජීවිතේ ගොඩාක් අධි කියන්නේ බරසාර කියන එක. දේවල් සිද්ධ වෙනවා. අන්නේම වෙච්චාම ඒ පුද්ගලයාටත් තියෙනවා සදාචාරාත්මක වගවීමක්. මගේ ජීවිතේ ඉස්සරහට පශ්චාත්තාප නැතුව සමාජයට බයනතු මුණ දිලා ඉඳනම් මේවා විසඳ ගන්න ඕනේ. එහෙනම් සමාජයට සිද්ධ වෙනවා මේ පුද්ගලයා හැමදාම මේ වැඩ කරලා හංගනවා. මේ පුද්ගලයාට කියලා තියන්න ඕනේ නැත්නම් කට්ටියකට නීතියක් දානවා. බඩුවක් ගෙනියනකොට ලීලා ගිනියපන්. හොඳන් හෝ කැඩුනොත් හෝ ගෙනලා බාහිර දෙනකොට අසම් කරපන්. ඉතින් ආයේ නිලියක්පත් කරන්න එපා. ආයි කෙනෙක්පත් කරන්න ඕනේ මොකද මෙයාගේ තියෙන අර මේක වාර්තා කරන්න නැති නිසා. ඉතින් ඉස්සර තිබුණා යුගයක් බැටරි නැහැ. ඉතින් සා සිකියුරිටි එකට බැටරි දෙනකොට පරණ බැටරි තුන ගෙනත් දෙන්න ඕනේ. ඒව නැත්තම් දෙන්නේ නැහැ. මිනිකන් ඉවරීඩ් බැටරි එක. ඉතින් ඒ මම වැඩ කරපු ෆාම් එකේ හතර දිනක් හැමදාම උදේ ඉඳලා හැන්ද වෙනකන් ටෝච් පාවිච්චි කරනවා. ඉතින් ඒ කට්ටිය කියනවා පරණ බැටරි නැහැ කියලා. ඒතර දෙන්නේ නැහැ. ඒ සිකියුරිටි වෙන්නේ නැහැ. ඉතින් සිකියුරිටි සුපර්වයිසර් කියන්න ඕනේ බැටරි දෙන කෙනා ආපහු ගෙනත් දුන්නොත් බැටරි දෙන්න. නැත්නම් බැටරි දෙන්න. මොකද රෑට ලයිට් එක පත්තු වෙන්න එපායි. ඉතින් මුං කරන්නේ ටෝච් එක තියලා පත්තු කරලා තියලා බුදිය ගන්න. සිකියුරිටි සුපර්වයිසර් කියලා ටෝච් එක හොරගම් කරනවා. උරංගල උදේ ඌ රිපෝට් කරන්න එපා ටෝච් එකේ බාර දෙන්න එපා ටෝච් එක නැහැ. තමාට පත්තු වෙනවා. ඉතින් ඔය වගේ සෙල්ලම් වලදී අධිකරණ එනවා ගොඩාක්. ඒ අධිකරණ වල සෑහෙන බලතල තියෙනවා ඔය සුපර්වයිසර්ස්ලාට. ජේම්ස් බොන්ඩ් පොලිසියට ඒගොල්ල බලාගෙන ඉන්නවා මේ මිනිස්සු තියෙන පොදු දේවල් පාවිච්චි කරනකොට ඒගොල්ල ඒවට වග වෙනවාද කියලා. හුඟ දෙනෙක් වග වෙන්නේ නැහැ. පාවිච්චි කරලා දාලා ගියා. එක අපද්‍රව්‍ය වලට යනවා. එහෙම නැත්නම් අලුත් වෙඩියා කරලා පාවිච්චි කරන්න පුළුවන් එක නියම වෙලාවට වාර්තා වෙන්නේ නැහැ. ඉතින් එතකොට ඒකත් අධිකරණයක්. මේ පොදු ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් ඒකට හානි කරන්නත් එපා. කැඩුනොත් ඒව පිළියම් කරගන්න. පුළුවන් නම් හදලා දාන්න. ඉතින් මේ වගේ දෙයක් අපි දැන් කතා කරන්නේ අරණ්‍ය සේනාසනේ කොහොමද කරන්නේ කියලා. සාමූහික භාවනා කරන්නේ කොහොමද කියලා. දැන් පල්ලෑ කරන වැඩමුළුවට අඩු ගානේ කොළ මෙච්චර විතර මිටියක් ගිහිලා තියෙනවා මේ වෙනකොට වැඩමුළු නායකත්වයට. මෙන්න මේ ටික කරන්නේ නැතුව කෙනෙක් ඇතුළට ගන්න එපා. ගන්න ඉස්සෙල්ලා මේ තොරතුරු ටික දෙන්න, මේ ඇඳුම් ඇඳගෙන ඉන්න කියන්න, මේ කාලතරණ කරන්න කියන්න, මෙන්න මේ ශීල සමාදන් වෙන්න කියන්න, මේ ආවට පස්සේ ටික කරන්න එන්න ඉස්සෙල්ලා දැනගෙන තියෙන්න. පිටරටින් භාවනා කරන්නට එන කෙනෙක් ආපු ගමන් මම හරි චන්ද්‍රරත්න හමුදු හරි අපි ළඟ තියෙන නීති පද්ධතිය අරිනවා. මෙන්න මේ කරන නීති පද්ධතිය කැමති නම් විතරක් කියන්න, නැත්නම් නාවට කමක් නැහැ. ඉතින් ඒව අර වගේ තියෙන අනවබෝධ නැති කිරීමට කරන දේවල්. ඉතින් ඒවට අත්පොත් කියලා කියන්නේ. කවුරුවක්වත් අත්පොත් කියවන්නේ නැහැ. අවිල්ලිවල අහනවා ස්වාමීන් වහන්සේ මූල කර්මස්ථානේ මොකද්ද කියලා. ඉතින් ඒතර පද්ධතිය වැරදිලානේ. මසේ එන්නේ ඉස්සලා පණිඩියක් ගිහිල්ලා නැහැ. ආවට පස්සේ මූල කර්මස්ථාන දීලා නැහැ. පසුගිය ටිකේම කමඨාන් සුද්ධ කරා. ඒව එකක්වත් තේරුම් ගන්නන්නේ නැහැ. හතර වෙනි දවසේ පස් වෙනි දවසේ අහනවා පොඩ්ඩක් මේ වාඩි වෙලා භාවනා කරන්න හැටි කියන්න බැරිද කියලා. සක්මන් කරන්න හැටි කියන්න බැරිද? අපි සක්මනේ විස්තර හැමදාම කියනවා. නැත්නම් මූලික ප්‍රශ්නේ අහනවායි කියන්නේ බයෙන් කොච්චරක් අර පද්ධතිය ක්‍රියාත්මක වෙලා නැද්ද කියලා. අපි ඉන්නේ භාවනා මධ්‍යස්ථාන වශයෙන් කියන්නේ ඉහළ මට්ටමක. කාටවත් දැන් කියන්න බෑ නීතිගල් කියන්නේ කොහෙද යන්නේ, කොහමද, මොකද්ද කාලසටහන, මොකද්ද කරන භාවනා කියන එක දන්නේ නැති කෙනෙක් නැහැ. ඒ දන්නේ නැත්නම් එයා ඉතින් ඒ ටික ඒ බලලා නැහැ. අපි ඒකට සමාව දෙන්න ඕනේ. මොකද අපි ඉස්සල්ලාම දවසේ ගුරුවරයා හම්බෙන වෙලාවේ අහම්බෙකින් යක සිද්ධ වෙන්නේ. එතකොට අපි දන්නේ නැහැ මේ ගුරුවරයා දන්නෙත් නැහැ මොකුත් නැහැ. පහු වෙනකොට තමයි දැන් ඊට පස්සේ වලියලා තියාගන්න. ඉතින් අධිකරණ පද්ධතිය තමයි නීති පොත වෙලා තියෙන්නේ අද. මේ අධිකරණයේ තියෙන නීති පොතේ ප්‍රධානම පිළිගැනීම තමයි මේ ලෝකයේ දෙවියන් වහන්සේ විසින් මවන ලදී කියන එක. ඉතින් ඒකෙන් ගන්න හැම අධිකරණයක්ම වැරදි. ඒගොල්ලෝ මේ රෝම ලන්දේසි නීතියට තමයි අරණ නිවාසී සංඝයාගේ නඩු විසඳන්නේ. රෝම ලන්දේසි නීතිය නෑනේ අරණ නිවාසී සංඝයා කියලා කෙනෙක්. එව්වට නීති හදන්න ඒ නීති පොතේ හැටියට හදාගන්නත් ඕනේ. අද සිංහලයා විතර අමන જાතියක් මෙච්චර අධිකරණයට ගරු කරනවා. හොඳම මොළ ටික අධිකරණේ වැඩ. හැබැයි දෙවියන් වහන්සේට ස්තුති වේවා කියලා තමයි වැඩ පටන් ගන්න. ඒකල කියන සාධාරණ ඉෂ්ට උණයි කියලා. ඉෂ්ට වෙනවා ඇති ඒක වෙනම කතාවක්. නමුත් මේක නෙමෙයි අධිකරණ සමත කියන්නේ. අධිකරණ සමත කියන්නේ මේ සමතේ කරගෙන නිවනට යන්න. මේ ලස්සන රටවැසියෙක් හදන්න, පුරවැසියෙක් හදන්න. එහෙම නැත්නම් මේ රජයට කීකර සුවචක ඔලේ හදාගන්න නෙවෙයි. ඒ නිසා මේවට කියන්නේ බුද්ධිස් ජුරිස්ප්‍රුඩන්ස්. බෞද්ධ නීති දර්ශනය කියලා. ඉතින් ඒක ලංකාවට ඇතිකරන්ඩ සම්මන්ත්‍රණ තුන හතරක් තිබ්බා. මම ටිකක් දැනුවත්. ඊට පස්සේ අපි ඒ සම්මන්ත්‍රණේ සම්බන්ධ වෙච්ච අය ලංකාවේ ඩිප්ලෝමා කෝස්සයක් පටන් ගත්තා නාගානන්ද විශ්වවිද්‍යාලේ. අධිකරණ ඇමතිතුමා, දේ විදේශ කටයුතු ඇමතිතුමා, එතනින් ගියාම භූතානයේ හිටපු අග්‍රවිංශකාර්තමේතුමා තමයි ගෙනාවේ. ඉති රජය සමාන ලැබිලා උත්සවේ තිබ්බා. නමුත් කෝසෙක පටන් ගත්තේ නැහැ. මං බලා හිටියා 3-4 දිනක් දාලා කියලා දෙන්න මේක. මට කියලා දෙන්න තේරෙන්නේ නැහැ. බලනකොට මම මේ සැරේ ගියාට පස්සේ කියනවා ඒක ලොකුවට පටන් ගත්තා තමයි සාර්ථක මෙච්චරක් වීදම් කරා කියලා නැහැ. හැබැයි එදා මට්ටමකට ගෙනාවා මේක. ඒ බුද්දිස් ජුරිස්ප්‍රුඩන්ස් දැන් තියෙන රෝම ලන්දේසි නීතිය මේකේ සාධාරණ ජීවත් වෙනවා කියන උට කවදාවත් නිවන් දකින්න බෑ. අයි මේක පිළිගන්න වෙලා තියෙන දෙවියන් අංශෙම වෙයි කියලානේ. මේ ඉන්ටෙලිජන් ඩිසයින් එක නෙමෙයි නීච පද්ධතිය හැදිලා තියෙන්නේ. නීති පොත. ඒකට බැන්නොත් කෙලින්ම හිරේ. කවුරුද උසාවියක එහෙම කිව්වොත් එහෙම මේ තියෙන්නේ මේ අධිකරණය තියෙන්නේ රෝම ලන්දේසි නීතියට අනුව රෝමේවත් ඒක කරන්නේ නැහැ දැන්. ලන්දේසි රටේ කරන්නේත් නැහැ. ඉංග්‍රීසි නීතිය තියෙන්නේ අධිකරණ විනිශ්චයකාරතුමා කන් දෙක වැහෙන්න තොප්පියක් දා ගන්න ඕනේ. කෝට් එකක් ඇඳ ගන්න ඕනේ. ටයි එක බැඳ ගන්න ඕනේ මොකද නඩු ඇහිවේ ගස් යට. දැන් අපේ අක්කු අංශක 75ට උෂ්ණත්වය නැගලා තියේදී අර කෝට් එක දාගෙන ඔළුවටත් එකක් දාගෙන ඉන්නව වලහයික් වාගේ. ඒක එයාට නම්බුවක්. ඒ කෝට් එක තමයි දෙන්නේ අපිට මේ දෙපට සූර දෙන්නා වගේ. අර ඔළුවට දාන ක්‍රේල් ක්‍රේල් වෙච්ච තොප්පියයි මේ බලන්න අපි මොන තරම් අමනද කියලා. ඒකල්ල ඒක අමාරු වෙනද කාමරේ එයා කන්ඩිෂන් කරගන්නවා. ඉතින් එංගලන්තයක් හදා ගන්නවා පුංචියට. ඒකේ ඉඳගෙන අර සූට් එක ඇඳගෙන එංගලන්ත නීතිය ක්‍රියාත්මක කරන පුම්බගෙන ඉන්නවා අපි ගිහලා සැලුට් එක ගහගෙන ගරු කටයුතු විනිශ්චයකාරතුමනි උගත් විනිශ්චයකාරතුමනි කියලා කතා කරනවා. ඔක්කොමලා දන්න දෙයක් මම මේ කියන්නේ. මෙන්න අධිකරණ සමතේ. මෙන්න බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂු සංඝයා සඳහා දේශනා කරන අධිකරණ සමතේ. භික්ෂු සංඝයා මේ නිසා රාජාධිකරණයට යෑම නොකළ යුතුයි කියලා අපි ලොකු සංසතිය ලියලා තියෙනවා. චෝදකයක වශයෙන් රාජාධිකරණයට නොයා යුතුයි. ඒ කියන්නේ දේවිනාංශ පිළිගත්තයි කියන එක. රාජාධිකරණය එන්න කිව්වොත් යන්න නැතුව බෑ. ඇයි ඒක පවතින නීතියනේ. ඉතින් කොස්කන්දවල මහා පන්සලේ ලොකු අහම්දරෝ ඒ ඉංග්‍රීසි ආණ්ඩුව තියෙන කාලේ මේ ඒජන්තතුමා නඩුවක් දාලා බදු ගෙවන්නේ නැහැ කියලා හරි මොකක් හරි ඒක මේ අහම්දරට තේරෙන්නේ නැහනේ. මේ දායකයෝ ගෙනල්ලා දෙන දානි හැන්දට පින් කැටේට 10% බදු ගෙවන්න ඕනේ කියලා. දින් නීතිය වැරදි. නීතිය ඒ දවසට පොල් තෙල් පහනක් පත්තු කෙරුවොත් 7-5ක් දඩ. පොල් ගහක් වත්තේ තියෙනවා නම් මෙච්චරක් දඩ. මිනිහෙක් මැරුණොත් ඒ වස්තුවෙන් මරාල බද්ද කියලා 25% රජයට දෙන්න ඕනේ. ඉතින් මේ අනිවාර්යයෙන්ම දඩ ගහන්න එපා. මේ පන්සල පොසත්නේ. මේ ආම්දුරන්ට වරින්තුවක් ආවා. ඉතින් මේ ආම්දුර ගිහිල්ලා උසාවියේ ඉඳගත්තලු. දන්නේ නැහැ ඉතින් කවුරු හරි ගිහිල්ලා තියෙනවා උසාවියේ තෝල් කෑ සිංහල අවසරයි ස්වාමීන් වහන්සේ මේ වෙලාව හැටියට මේක නේද හොඳයි හොඳයි කියලා. මම කණ ඇහින්න ඇතුළු මේ ආම්දුරන්ගේ. ඉතින් නඩුව පටන් ගන්න ඉස්සෙල්ලා මේ අපේ මේ කොස්කන්දවල පන්දලේ මහානායක ආම්දුරත් කියලා මන් දන්නේ ගෝර්මෙන්තුෙන් එන්න කිව්වා කැඳවිල්ලක් ආවා මං ආවා කිව්වලු. ප්‍රශ්න ඇහින්නේ නැහැ හාමුදුරන්. හාමුදුරනේ ඇයි ආවේ කියලා අහනවා වගේ. ගවර්න්මන්ට් එකෙන් එන්න කිව්වා මං ආවා. ඊළඟට දැන් තෝල් කැවලු මේ අවසර මේ අපේ කොස්කන්දවල පන්සලේ මහානායක හාමුදුරුවෝ එන්න කියපු හින්දායි ආවේ. නැත්තම් අපි මෙවට එන්නේ නැහැ. ආයෙසයි කෑ ගැලවලු අවසර මේ අපේ කොස්කන්දවල පන්සලේ එහෙනම් නඩුකාරයා බලන්නේ කොල්ලෝ අනේ නිදහස් කරන්න කොල්ලෝ මේ හාමුදුරු කෙනකින් කුරෙක් කූඹියකට තහණයක් වෙන්නේ නැහැ කිව්වලු. නඩුකාරයාට සිංහල තේරෙන්නේ නැහැ. නඩුකාරයාට තේරෙන්නේ නැහැ මේ හාමුදුරන්ට අදාළ නැහැ රජයෙන් එන්න කිව්වොත් යන්න ඕනි. කන් ඇහෙන්නේ නැහැ. කොස්කන්දවල මහ පන්සලේ නායකහල් ගවර්න්මන්ට් එකකින් එන්න කිව්වා අපි ආවා. බොහෝම තෙදවත් සියන්නිකායේ නායක හමුදු කෙනෙක්. එන්නේ කිව්වා අපි ආවා. අපිට මෙව්වා දන්නේ නැහැ. මේ මොකද්ද කරන්න හදන්නේ දන්නේ නැහැ. කොස්කන්දවල පන්සලේ නායක එහෙනම් නඩුකාරයෙකුළු මේ තුප්පහි වැඩ මේ මිසු කරන්නේ නැහැ. මේ සිවිල් නඩු දාන්න එපයි කියලා නිදහස් කෙරුවා කියලා අපේ ලොකු සංශෝක කියන්නේ ඉතාමත්ම විචිත්‍ර. මේ රෝමලන්දේසි නීතිය යටතේ මේ අහිංසක හාමුදුරු කෙනෙක් කුදලගෙන ගිහිල්ලා මේ නීතිය ක්‍රියාත්මක කරන දැන මේ ලංකාවේ තියෙන ලෝකේ තියෙන මේ මානවයාගේ නීතිය අනුව සත්තුන් දඬුවම් දෙන්නේ මොන අමන වැඩක්ද කියලා බලන්න. ඒ සත්තුත් අපි වගේ මේ ලෝකෙ ඉපදිලා ඉන්නේ. ඒ සත්තුන්ට සම්පූර්ණ අයිතිවාසිකමක් එකයි නැත්තේ. උන්ට කතා කරන්න බෑ. ගැලේ බැඳගෙන ගහනවා. අශ්වකරත්ත බැඳගෙන ගහනවා. වියගයේ බැඳගෙන ගහනවා. මුන්න තරම් අසාධාරණද කියලා බලන්න. ඒකල අපි කියනවා අපි නම් පිට ඉහිණිකවත් පවක් කරලා නැහැ. මොන කර්මෙට දිවි අපි ආයි ගියාද කියලා දන්නේ. එකේ හැම එකම අපාය යන්නේ. අපි කන හැම බත් පිටකටම මේ සත්තු කඹරලා තියෙන්නේ. ඒකල ඉවරලා අපි මේක මනුස්ස ලෝකේ කියලා තියාගෙන මනුස්ස නීති හදාගෙන මනුස්සයාම අර සත්තු දාස භාවේලා තලකගෙන ඉතින් මිනිස්සේ දාස වෙච්ච දාසේ මිනිස්සේ මනුෂ්‍යර තියෙන සතෙක් කොච්චර අපහසුවෙන්ද ගත කරන්නේ කෙනෙක් ගොළු වුණාට පස්සේ තේරෙනවා කතා කරන්න බැරි සත්තු මොන තරම් අසරණද කියලා. නාස්ලන්නුකුත් දාලා කුරත් ගහලා වියගස් දෙකක් අතර බැඳලා බෝන් ලීය දෙකක් අතර බැඳලා ජක් ගන්නවා. ජරු වෙන කරලා දෙයක් නැහැ නේ උට. අපේ අපැත්තේ හිටියා මට මතක නැහැ මිනිස්සගේ නම වෙල්ලියා. ඔය හැදුව තර්කයක හරියට මහත් වෙනවා. හැබැයි කිසිම කෙනෙකුට වාංගු නැහැ. ඌලගේ තියෙන පැරදෙන වැරහැලි දාපු වැරහැලි වෙච්ච ෂර්ට් එක ඒක ඇඳගෙන ගියේ නැත්තම් ඌටත් අයිනවා. එක දවසක් රබර් වත්තේ ඇල්ලේ තියලා ඇනපුවාම බොක්ක එළියට ආවා. අය මුකුත් නැහැ. ඒ හරක දිහා බලනකොට පේනවා. මූ මේක අවිකුණලා උගෙන් මස් රාත්තලක් ගෙනල්ලා ඉස්පිරිතාලේ ඇඳේ ඉඳදී කෑවා. කරත් බඳින එකමයි කරන්නේ. ඉති ගුණා ඔහම තමයි කියලා දෙන්නේ අපිට. මේ තොපි මොනවද මේ කරන්නේ? බලය තියෙන නිසාද? මටයි බලය තියෙන්නේ. මට ස්වාධීනත්වයේ තියෙනවා. තෝ ඇවිල්ලා නාශනුවක් දාගෙන කුර ගහලා බෝල්ලී දෙක මැද තියාගෙන පරාදිනවා. කාර්ය අසාධාරණයි. මිනිස්සේ සූර කෑම විතර නෙවෙයි. ගස්කොළ ස්වභාව ධර්මී. මේ අධිකරණ සමත හොයලා බලන්න මේක තියෙන්නේ කාම ලෝකෙට නෙවෙයි. කාම ලෝකයේ අධිකරණයක් නෙවෙයි මේක. අඩු ගානේ භාවනා කරලා රූප ලෝකේ කියන එක, ආනපාන කියන එක, සක්මන කියන එක, එහෙම නැත්නම් කර්මස්ථානයේ හිත දානවා කියන එක දන්න කෙනෙකුට තේරෙනවා. කාම ලෝකේ නම් ඔය රෝමලන්දේශී නීති තමයි වඩා හොඳ එක. මොකද යනාසේ වැඩි මැව්වා කියන එක සාධාරණයි නේ. අපි කරන අමන වැඩවලට උදේ ඉඳලා හැන්ද වෙනකන් දැන් මේ වගේ ආපු දණක ඇර මොනවද කරන්නේ? කඹරණ එකමනේ කරන්නේ. දාස භාවයක් නේ කරන්නේ. සූරා කෑමක් මිනේ කරන්නේ. පරිසර දූෂණයක් මිනේ කරන්නේ. එහෙම නැති එක දෙයක් මට තියෙනවා නම් කියන්නේ. ඔය කියන දේවල් වලට අහු වෙන්නේ නැති ගෙදර දොරේ තියෙන එක වැඩක් කියන්න බෑ. මොකක්වත් නැහැ. කෙරුවොත් පාපයක්. කතා කෙරුවොත් පාපයක්. හිතුවොත් පාපයක්. ඉතින් එහෙව් එකේ මෙහෙම භාවනා ලෝකයක් තියෙනවා. කාම ලෝකෙට ගිහිල්ලා තැහැරලා රූප ලෝකෙට එන්න පුළුවන්. සතියේ පිරතියේ පිටවන ගෙදර තියෙන වැඩ කරත හැකියි. කරනකොට තේනවා අපි කීයක් වැඩ අනවශ්‍ය වැඩ කරනවද කියලා. මේ ලොකු සෝබනේටයි පුරාජේරුවටයි. ඉතින් ඒක නිසා එතෙන්ද ගිය කෙනාට කාම ලෝකයේ අධිකරණ ගැලපෙන්නේ නැහැ. ඒතකොට බුදුරජාණන්සේට වගවීමක් වෙනවා. ඒ කෙනාට ප්‍රශ්නයක් ආවොත් ඒ කියන්නේ දැන් එයා සතුන් මරන හොරකම් කරන කාමීත්‍යචාරයෙන් වෙන් වෙලා. බොරු කේනම් හිස් වචන පරිස වචන නැහැ. එහෙම නැත්නම් සතීන චිත්තක්ෂණෝ සීල්පත හද රැකෙනවනේ. ඒක මන් දන්නේ දන්නවද කියලා කවුරුත් සත්‍ය වටින හැම වෙලාවෙම සීලේ 100% අංග සම්පූර්ණයි. නමුත් එයාට අධිකරණ වෙනවනේ. ඒ කියන්නේ නොසිතු නොවිරු දේවල් සිද්ධ වෙනවනේ. ඒතර බුදුහාමුදුරු නෑනේ. උපාලි මහරතන් වහන්සේ නෑනේ. ඒතර උපාලි මහරතන් වහන්සේ ඉස්සරහට මේ පවතින 5000ක් කල් පවතින ශාසනයේ විනය ජනතාවට ප්‍රශ්නයක් ආවොත් කෙටුම්පත දෙන්නී කියලා ඉල්ලීම් කරලා තියෙනවා. අපි ඕකේ නිදාන කතා බැලුවොත් ඒකේ තේරෙන පටන් අර ගන්නවා. ඉතින් මේකේ තියෙන්නේ පළවෙනි එක සම්මුඛා විනය. සම්මුඛා විනය කියලා කියන්නේ චෝදනා පක්ෂේ විතරක් තියදී නඩු අහන්න යන්න එපා. චූදිතය ගේන්න ඕනේ උසාවියට. ගිනල්ලා දෙක එක මූණත් දෙන්න එකට තියලා ප්‍රශ්න අහන්න ඕනේ. එතකොට කියනවා ප්‍රශ්න අහන්නත් එතෙන්දි කල්පනා කරන්න බෑ. චෝදනා පත්‍රය ලියලා තියෙනවා. උසාවියේ බාර ගන්න ලියන චෝදනා පත්‍රය විතරයි. ඊට පස්සේ අර චෝදිතය ඉස්සරහා චෝදිකයට කියනවා ඔයාගේ චෝදනා ටික කරන්න කියලා. සමහර විටක චෝදිතය වෙන්නේ පොලිසිය. එතකොට පොලිසිය හරියට ලියලා වාර්තාව දෙන්න ඕනේ නඩුකාරයාට. නඩුකාරයා කියලා තියෙන්නේ මේ චෝදිතය චෝදනාව ඔප්පු කරනකම් යා නිදහස්. යාට දඬුවම් කරන්න බෑ. ඔයා උසාවියේට සැකවට ඉක්ම වෙලා මෙයා චෝදිතයා කියලා ඔප්පු කරලා පෙන්වන්න ඕනේ. වැරද්ද පෙන්නනකම් නිර්ධිකාරය. උසහා නඩුකාරය පෙනී හිටිනවා. නෑ එයාගෙන් අහනවා මොකද කියන්නේ මම කිරුවේ නෑ. මම කිරුවයි කිව්වොත් නඩුව දානවා පැත්තක දානවා. දඬුවමක් දෙනවා. මම කිරුවේ නෑ. එහෙමනම් නඩුව යන. ඉතින් මෙයා ඔප්පු කරලා පෙන්වන්න ඕනේ. ඒ සම්මුඛ විනය අද කෙරෙන්නේ නෑ. ඒකට තමයි කේලම් කියලා කියන්නේ. මේ එක එක කරාට කුත්තු කරන්න යන්න එපා. එහෙම කරනවා නම් චෝදනා කරන්න මට කරුණා කරලා කතා කරන්න අවස්ථාවක් දෙන්න ආසවලා මේ දේ කරා. මම එක්ක සාක්ෂි. නැත්නම් මෙහෙම වෙලක් කියලා තියෙනවා මට කවුද කියලා දන්නේ නැහැ. එහෙම කියනවා මිසක්කා මේ බලධාරීන්ට ගිහිලා කිව්වොත් එහෙම මෙහෙමයි සර් මෙහෙමයි 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 තන්නේ කර ගෙත්තමක් නේ. තන්නේ කර බබන්දයක්. ඒකම ලියාගෙන චෝදිතය ඉස්සරහා කියන්නේ අර අරගෙන තුනේ එකක් කියන්නේ. ඔය කේමනන්ද ස්වාමී ගාවට ඇවිල්ලා කේමනන්ද ස්වාමී ගාව ඉතින් සමහරු හරියට සැරට කියනවනේ එක එක දේවල්. ආගන්තුකයට සලකන අපිට වැඩිය, ගෑනුන්ට සලකන අපිට වැඩිය, භවනා කරන මිනිසුන්ට කිසිම සැලකිල්ලක් නැහැ අරකම එකයි. සැර කියන කේමනන්ද ස්වාමී පොඩ්ඩක් ඉන්න කියලා වොයිස් රෙකෝඩර් එකක් තියෙනවා. මේ දැන් තිබ්බා මේක. මේකට දැන් රෙකෝඩ් වෙනවා කියන්නකෝ. අර මං සේ අකුලකන යනවා. කතා කරන්න දෙන්නේ නැහැ. මට යාගාවට යන්න බෑ. මම මෙයාට ගිහිල්ලා කියන්න මෙන්න මෙහෙම එකක් චෝදනා කරා. කටපුක දෙකම වැහෙනවා. එකයි කියන්නේ අහම සම්මුඛ විනයක් දෙන්න කටරැවිල කියන්නේ. එතකොට ඒ ගුරුවරයා නැත්තම් නායකයා කියන්නේ ඕක ලිඛිතව දෙන්න බැරිද? ආපෝ බෑ. ප්‍රසිද්ධිය කියන්නේ එහෙනම් බෑ. තන්නේ කර බරුවක්. තන්නේ කර ගෙත්තම. ඊමචර නීචයට ආසයි නම් පද්ධතියට ආසයි නම් නායකයාට ආස නම් කියන්න පුළුවන් වෙන්න එපා උසාවියේ. මේ ඔබ වහන්සේ කණේ තියාගන්න කියන්න එපා. ඉතින් මං කියනවා කියන්න එපා කියලා කිව්වා කියලා මං කාටද කියනවා. ඒ තමයි මගේ තියෙන දැනුම. අර කියන දැන් අය කියන්න එපා කිව්වනේ. මං එයාට කියනවා කියන්න එපා කිව්වයි කියලා. මොකද මට ඔවා තියා ඉන්න බෑ. මට තියෙන්නේ මේ කාම ලෝකේ ප්‍රශ්න විසඳන එක නෙවෙයිනේ. ඒක අතහැරලා නෑවිලා තියෙන්නේ. මේ ලෝකේ ආවන උඹ වගවයන් සම්මුඛ විනයකට වරින්. සම්මුඛ විනය කැමැතිද මුරුදි බෑ. යා හරි බලවත්, යා හරි මේ ඡණ්ඩයි පරුසයි. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුහාමර කියන පළයන් ගිහිල්ලා මනුස්සය හම්බයන් කියලා බෑ. ස්වාංශය හරි ඡණ්ඩයි හරි පරුසයි. ඒ නිසා මේ එහෙනම් 500ක් සෙන කරන් පළයන්. දැන් බෑ කියන්න බෑ. 500ක් සෙන කරන් පළයන්. ඉතින් ගිහිල්ලා මුණ දෙනවා. ඒ කියන්නේ අද වගේම තමයි ඔය නීති පද්ධතිය එකමයි. ඊගාට සතිවිනී කියලා කියන්නේක සිංහල අර්ථයක් ඕකේ දීලා නැහැ. ඊට පස්සේ සතිමත් වෙන්නේ කියලා කරන දේ සීහයෙන් කරන්න කියලා අවවාද කරනවා. දැන් ඔක උනේ නොදැන කිරීමෙන්නේ. දන්නේ නැහැ, වග වෙන්නේ නැහැ නේ සදාචාර වගවීමක් නැහැ සති නැති කෙනාට. සති විනය සී කැඳවනවා පළවෙනි වතාව. දෙවි දාස දෙවෙනි වතාව දෙනවා තුන්වෙනි වතාවෙන් පස්සේ දඬුවම් කරනවා. ෆුට්බෝල් ගේම් එකක් වුණත් ඉස්සරහම කොළපාට කාඩ් එක පෙන්නනවා. ඊට පස්සේ දුඹුරු පාට කාඩ් එක පෙන්නනවා. ඊගාට රතු පාට කාඩ් එක එළියට දානවා. ඉතින් අර කියන්න බෑ මේ අහම්බෙන් මට චෝදනා කරයි කියලා 1 2 3 දීලා තියෙනවා. ඒ වෙලාවේදී විනිශ්චයකාරතුමාට මොන හරි කිව්වොත් කෙලින්ම රෙඩ් රතු කාඩ් එකමයි දෙන්නේ. ඒ නටන්න බෑ. මේක මේ විශාල පිරිසක් ඉඳද්දි පද්ධතියක වැඩ කරන්නේ 1 2 කාඩ් දෙන එක තමයි කරන්නේ. ඉතින් සති විනයෙන් කරන්නේ අර කියනවා මේක දඬුවම් කරන්න තරම් බරපතල වැඩක් නෙවෙයි. හැබැයි මේක ඇබ්බැහියට යන එකක්. මේ ඇබ්බැහිය දිගේ ගියොත් ආයසරයක් කෙරුවොත් ෆයිනල් වෝනින් දෙනවා. ඒක හරි බයයි. දැන් පිටරටවල ලකුණු 20ක් විතර ලයිසන් එකට දෙනවා. වැරද්දක් කෙරුවොත් ඒකේ ලකුණු 3ක් කපනවා. 4ක් කපනවා. ලකුණු 20 කැබිනට් බයිසෙ ලයිසන් එක අවුරුදු 3කට කැන්සල් කරනවා. ඉතින් ඒ රටේ බුද්ධි වහන්නේ නැහෙනි. කාගැටි වහන්නේ කියන්නේ. දඬුවමක් දෙනවා. වැරද්දට ඉර කැපුවොත් මෙහෙමයි කියලා රුපියල් වලින් දඩකොල එනවා ගෙදෙට්ට රුපියල් නෝ ඩොලර් වලින්. ලකුණු කපනවා. මේකේ පොඩි chance එකක් තියෙනවා. wife ගේ ලකුණු ඉතුරුලා තියෙනවා නම් wife ගෙන් කපා ගන්න පුළුවන්. ඉතින් ගියාම කියන්නේ මාගේ නම් නැහැ. එහෙනම් license එක ගන්න එපා. මේ අපේ නෝන මාත්‍යාගේ තියෙනවා නැත්නම් පුතාගේ වාහනේ ගෙනාවේ පුතාගේ license එකේ විතරක් තියෙනවා කියලා. හරි. ඒකෙන් අර පොඩක් පොඩි අවස්ථාවක් තියෙනවා. ඒක පෞලි බන්දරයක් තියෙනවා නම් ඒගොල්ලත් එක්ක කරන්න. ප්‍රින්සයන් සතිවිනේදී අපි කරන්නේ අවවාද කරනවා කියලා තමයි කියන්නේ. පාර්ලිමේන්තුවේ තේ කරන උසාවියේ තේ කරනවා මීට පස්සේ ඌව කරන්න යන්න එපා. මේ උසාවියේ වෙන වැඩ තියෙනවා කියලා සති විනී. ඊගාන මොකක් තියෙන්නේ? සම්මුඛ විනී, සති විනී,
අමූල්‍ය විනය.
අමූල්‍ය විනය. අමූල්‍ය විනය කියලා කියන්නේ ඔය ආයෙ වෙලාවේ සති සම්මෝසාවෙන් කරලා තියෙන්නේ. මුලා වෙලා කරලා තියෙන්නේ. මෝහේ. සීබුද්ධිය ඇතිව කරන එක බීලා. නැත්නම් හදිසි කෝපේ. ඒ වගේ දෙවිච්චාම මේ වැඩේ වැඩි වෙනවා. එතකොට කතා කරලා තියෙනවා දැන් මේ මුලා වෙලා වැඩ කරාට උසාවියේදීම කරන්න බෑ. ඔයා මීට පස්සේ මුලා වීමේ වැඩක් කෙරුවොත් බිව්වොත් ඒ වගේ වැඩක් කෙරුවොත් හෝ මේ වැඩද නැවත කෙරුවොත් හෝ ඔයාට අපි මෝහ සම්මුතිය දෙනවා. මොකක්ද ඒකට කියන්නේ? මේ ප්‍රතිමෝක්ෂයට එනවා. එයා කියනවා මම ප්‍රතිමෝක්ෂය දන්නේ නැහැ කියලා. දන්නව හොඳටම වාඩි වෙලා ඉන්නවා. ඒ වෙලාවේ බුදි. ඉතින් තුන් දෙතේ සැරයක් තියලා තියෙද්දිත් මෙයා ආවොත් එයාට මෝහ සම්මුතිය දෙනවා. ඔයා මෝඩෙක්. ඔයා පිස්සෙක්. ආවාරි මේ දේශනාවට ඇවිල්ලා පාතිමොක්ෂයලා බුදියාගෙන ඉන්න කෙනෙක් මෝහ සම්මුතිය දෙනවා. ඒකලා ලෝකෙටම කියනවා මෙයාකට පිස්සු කියලා. ලංකාව මෙහෙම මේතිල එක සැරයක් වෙලා තියෙනවා. එක සැරයක් වෙලා තියෙනවා. ඉතින් එහෙම මේ පාතිමොක්ෂයට ඇවිල්ලත් ඒකෙත් අවදියක් නැතුව ආපිවිලා ඉඳලා බුදියාගෙන ඉන්නවා නම් ශික්ෂාපද දන්නේ නැහැ තමයි අපි අතර මේ දැනගත්ත අයට විතරයි උපසම්පදාව දෙන්නේ. විවාහයක් තියලා ඉතින් ඔක්කොම දන්නේ නැහැ නේ. ඒ නිසා සමහර ඒවා තේරෙන්නේ නැහැ. ඒක ඇහුවට කමන්නේ නැහැ. නමුත් ඔක්කොම දන්නේ නැහැ. ප්‍රතිමොක්ෂයක් තියෙන බවවත් දන්නේ නැහැ කියලා කියනවනම් මෝහ සම්මුතිය දෙනවා. වැදගත්කෙක් ගෙනල්ලා ඔප්පු කරලා පෙන්නනවා. මම මෙහෙම තියෙද්දි අසවල් තැන හරිය විදිහට කටයුතු කරලා තියෙනවා. ඒක භික්ෂුවකට ගැළපෙන්නේ නැහැ. කෙරුවද නැද්ද? එහෙම කෙරුවානම් මෝහ සම්මුතිය දෙනවා. පිස්සෙක් කියලා පච්ච කොටනවා. නම්මලක් නමක් දානවා. ඒ එහෙම කරන්නේ අමූල්‍ය විනය කියලා කියන්නේ මේ වැඩේ වෙලා තියෙන්නේ මුලා වෙලා. මේ කියන්නේ සති සම්මෝසාව කියලා. සති සම්මෝසාව කියන්නේ මේ ආස්වාසිය දන්නෙත් නැහැ ප්‍රසවාසිය දන්නෙත් නැහැ. හිත පිට ගිහිල්ලා ආපහු ආවද දන්නෙත් නැහැ. එහෙම නැත්නම් ඒ හිත කිට ගිහිල්ලා ආපු එක සතියෙම වුණාද ඉබේ වුණාද දන්නේ නැහැ. ඒක වෙන්න පුළුවන්. ඉතින් කියනවා දැන් අමූල්‍ය විනයෙන් වැඩ කරන්න ඕනේ පිට ගියේ හිත ඉබේ එනවාද මම ගත්තද ගත්ත බව දන්නේ කොහොමද? ඉතින් ඒක කාම ලෝකයක නෙමෙයි මම මේ දෙන්නේ රූප ලෝකයේ වෙන අත්දැකීමක්. කාම ලෝකෙත් එහෙමයි. මම දන්නේ නැතුව මේ අල්ලපු ගෙදරට ගිහිල්ලා තිනවා බීලා. අල්ලපු ගෙදර ගිහිල්ලා ඒ මනුස්සයාත් එක්ක ගෙදර ගෑණි වගේ ඉඳලා තියෙනවා. බීපු එකේ දෝෂයක්ද එහෙම නැත්නම් වෙන දෝෂයක්ද කියන්න බෑනේ. ඔක්කොම පිළිගන්න මේ මනුස්සයා බීවට පස්සේ ඔක හැරි ගෙදරට කොට වෙනවා. අමූල්‍ය විනය දෙනවා කියන්නේ තමන් මේ තරමටම මදේට ප්‍රමාදයට ලක් වෙන කෙනෙක්. මීට පස්සේ මදේට ප්‍රමාදයට ලක් වුණොත් වැරද්දක් කෙරුවත් නැතත් පොලිසියට විශේෂ බලයක් දෙනවා. මේ මිනිසයා පිස්සෙක් යාට්ටෙක් කියලා. අමූල්‍ය විනය දෙනවා. ඊගාවික.
පටිඤ්ඤායකාරේ තබ්බං.
ඒ අමූල්‍ය විනය දෙනකොට එයා වැරද්ද පිළිගන්නවනේ. පිළිගත්නවා කියලා හිතන්නකො. ඒකට කියනවා නම් දැන් මේ පොරොන්දුවක් දෙන්න ඕන උසාවියට මීට පස්සේ මේක කරන්නේ නැහැ කියලා ප්‍රතිඥාවක් දෙන්න ඕනේ. පටිඥාය කාර්යය තබ්බන් ඒකත් හොඳයි. හැබැයි ඒකට පස්සේ මෙයා එහෙම උසාවියට ප්‍රතිඥාවක් දීපු කෙනෙක් කියලා ප්‍රසිද්ධ කරනවා. ප්‍රසිද්ධ උසාවියනේ කරන්නේ. මෙයා පොරොන්දු වෙලා තියෙනවා අපි කිව්වොත් එහෙම කොම්පැනික් කෙරුවා. රජයේ බැංකුවේ සල්ලි අරගෙන. කොම්පැනි බංකුවලොත්. ඒක රජයේ වගේ කීමක්. ඊට පස්සේ මෙයාගෙන් ප්‍රතිඥාවක් ගන්නවා. ඔයාලඟ තියෙන්න පුළුවන් සත තුනයි යතේ. සත තුනට වැඩි වෙච්ච ගමන් ඒක රජේ බදු වලට යනවා. සත තුන තමයි බංකලොත් කාරට දෙන ලන්සුව. ඊට වෙඩි අතේ තියානින්න බෑ. සත තුන කියන්නේ බීඩියක් බොන්න හරි ආපයක් ගන්න හරි තියාගන්න පුළුවන්. ඉතින් අපි ලොකපච්චි ඉන්න කාට කියන්නේ මොන හරි ලා නික කනවලද මේක බංකලොත් ලැබුපු එකක් වගේ නෙන්නේ කියලා. සතේ යතේ නෑ. රජෙන් කියන රුපියල් 5යි තියා ගන්න පුළුවන්. නැත්නම් සත 5යි තියා ගන්න. ඉංගහට තිබ්බොත් ඕන කෙනෙකුට ගන්න පුළුවන්. මොකද වටේ ඉන්න ඔක්කොම නායකාරයෝ. නයි හිමියෝ. ඌට බංකොලොත් දෙනවා. ඒකල ප්‍රතිඥාවක් දෙනවා. ඊට පස්සේ Tamanට සත 3කට යන වෙලෙදී හම්බුනොත් ඒක ඕන කෙනෙකුට ගන්න පුළුවන්. ගහලා ගන්නත් පුළුවන්. උසාවියේ අවස්ථාව දෙනවා ප්‍රතිඥාවක් දෙන්න ඕන. තමයි බංකොලොත් භාවයේ වුණා නම් රටේ ආර්ථිකයක බාර ගන්නවා. දැන් අපි ලංකාව වැටුනේ පහුගිය දවස්වල අපිට නායකාරින්ට නායකයා ගන්න බැරි වුණානේ අපිට. ඇත්තටම මේ පෞගේ වෙනකම්ම උසාවි මේ පාර්ලිමේන්තුවේ හිටපු ඒ සහකාර ලේකකාධිකාරී මයිදසක් කතාන්තික සංචේම කියන්නේ පයි ලංකාව සත්‍යයක්වත් මේ බද්දු ගෙවලා නැ මේ පොලි ගෙවලා නැති ඒවා නැහැ. විශාල පොලි ගානක් ගෙවනවා හැම අවුරුද්දේ මේක ගෙවනවා. එදා උනේ අපිට පොලි ගෙව ගන්න තියා හාල් නැවක් ගෙන්න ගන්න පෙට්‍රල් නැවක් ගෙව ගන්න සල්ලි නැහැ. ඊට පස්සේ බංගලොත් බහේ ප්‍රකාශ කරා. ඒ කියන්නේ ඩිෆෝල්ට් කියලා කියන්නේ. ඊට පස්සේ අරගොල්ල කියන තිබුණා කරන්න ජීවන්ස නැති බැරි වෙලානේ. ඒතර රාජාධිකරණ ඉන්ටර්නැෂනල් ලෝ එකට කතා කරලා කියනවා ඔයගොල්ලන්ට ඊට පස්සේ සුකෝභෝගී ජීවිත ගත කරන්න බෑ. උලාකාල ජීවිතයක් ගානක් හම්බුනොත් අර අර බදු ගෙවන්න ප්‍රතිඥාවක් දෙනවා. ඉතින් ඒ කියන බංගලොත් ලැබලයි කියලා. ඊට පස්සේ මොකද්ද මන් දැන එක මම කොහොමුණක් දන්නේ කළු රෙද්දකේ වහනවල මිනිහා. බංගලොත් ලැබුවයි කියලා උසාවියේදී කළු රෙද්දකේ වහනවල කියලා කියනවා මේක බංගලොත්. මේ ළඟ තියෙනවනේ සල්ලි ඕන කෙනෙකුට ගන්න පුළුවන්. මේ මෙච්චර තුට්ටු දෙකක් තියාගන්න අවසර දෙනවා. ඉතින් අමූල්‍ය විනයට පස්සේ තමයි ප්‍රතිඥාව කරගන්නේ. එයා උසාවිය ප්‍රකාශ කරන්න ඕනේ නැත්නම් අර මිනිස්සු මිනිහා ගහලා හරි ගේව් කස්තියලා හරි සල්ලි ගන්න. උසාවිය මීට පස්සේ අර මිනිස්සුට අත තියන්න දෙන්නේ නැහැ. ගෙදර කඩා වැඩ ගන්න දෙන්නේ නැහැ. උසාවියෙන් දෙන හැම ප්‍රතිඥාවක් දෙනවා. උසාවියට මීට පස්සේ මම මහන්සිලා හම්බ කරනවා කොහොම හරි මේ ණය ගෙවනවා. එතෙන්ට යනකම් මට අතේ සත්තුනක් තියාගන්න අයිති තියෙනවා. සත්තුන හරි කී හරි. මේ තියෙන බඩු ටික තියාගෙන ඉන්න පුළුවන්. මොකද ණය හිමියෝ බලවත් මිනිස්සුනේ. ඒ නිසා මේ අමූල්‍ය විනයට පස්සේ ප්‍රතිඥාවක් ප්‍රතිඥාවක් ගන්නවා. එහෙම ප්‍රතිඥාවක් තමයි අග්‍රවිංශකාරතුමා ඉස්සරහාම ගිලා වැඩ බාර ගන්නකොට කරන්නේ. අග්‍රවිංශකාරතුමා ඉදිරිපිට ජනාධිපති ප්‍රතිඥාවක් දෙනවා. කසාද බඳින්න ගියාම ගෑණි විනය දෙන ප්‍රතිඥාවක් දෙනවා. නැගිටුණානේ වෙලාවනේ. දෙන්න නැගිටින්න ඕනේ. නැගිටලා යාව ජීවව මේ ස්වාමියාට මේ පුරුෂයාට ලිංගතු කටයුතු කරනවා කියලා ආ ප්‍රතිඥාවක් දෙනවා. ඉතින් ඒක මේ සම්මත ලෝකයේ ඇති වෙච්ච දෙයක්. මිනිස්සයාට ප්‍රතිඥාවක් දෙන්න බෑ. මිනිස්සය තරම් චපලයි. මිනිසය තරම් ෂටයි. මිනිසය තරම් වංචනිකයි. ඒ නිසා ওই දෙන ප්‍රතිඥා ඔක්කොම පොතට සීමා වෙලා තියෙනවා. නමුත් පද්ධතිය දුවනවනේ. කාට නඩුවක් දාන්න පුළුවන් නේ මිනිසය ප්‍රතිඥාව දීලා තියෙද්දිත් මේ විදිහට කැඩුවයි කියලා. ඒ නිසා අපි මෙහෙටි වෙනුවත් තර්ජනය කරනවා. තර්ජනය කරලා කියනවා මීට පස්සේ මේ වැඩ කරන්න යන්න බෑ. ආවට බංගලොත් භාවයේ දීලා තියෙන්නේ ඉඳගෙන මේ ආරණ්‍ය වැටි කරන ඉන්න පුළුවන් නම් පුළුවන්. බැඩිපුර පැහෙන්න ගියොත් අපි මේ හේතුව නිසා ආරණ්‍ය පිටුවහල් කරනවා. නැත්නම් අපිට පිටුවහල් කරන්න අයිතියක් නැහැ. පුද්ගලිකව රහට වෙනවනේ. ප්‍රතිඥාවක් ගන්නවා. ඒ ප්‍රතිඥාව සභාවේ කියවන්න ඕන. ඒක ලියලා දෙනවා. මීට පස්සේ මම මේ ගරු සංඝ සභාවට ගරු කරලා උසාවියට ගරු කරලා රාජනීතියට ගරු කරලා මම මේ ප්‍රතිඥාව දෙනවා ප්‍රසිද්ධ සභාව ජනයා දැනගන්නයි කියලා. ඒ නිසා මේ ප්‍රතිඥාව පොරොන්දුව කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ නැත්නම් ගිවිසුම කියන වචනේ පාවිච්චි කරනවා. ඔය හැම ණයකටම ණයවරයක් අපි අත්සන් කරනකොට ප්‍රතිඥාවක් දෙනවා. ඉතින් ඒක කැඩෙනවා. ඒක ණයක් ගන්න සල්ලි දෙන මිනිහෙක් නෙවෙයිනේ. ඉතින් කැටුනොත් උසාවියේ පිහිට දෙනවා. බංගලොත් බහේ ප්‍රකාශ කරනවා. උසාවියේ ප්‍රශ්න බාර ගන්නවා. හැබැයි මින් ඉදිරියට නිකන් සුඛෝපභෝගී ජීවිත පාරිභෝගික ජීවිත ගත කරන්න බෑ. උලාකාලා ජීවිතයක් හම්බෙන සල්ලි මේකට දීපන් කියලා. අපි යන ඊගාවකට.
යේබුහියසිකාව
කියලා කියන්නේ උසාවියට තීන්දු කරන්න බෑ. උසාවි විනිශ්චය. චෝදිත පක්ෂයයි දෙකම කරුණු පෙන්නනවා. ඒ කියන්නේ වෙලා තියෙන දේ මේ හදිසි කෝපයකට වෙච්ච එකක් නැත්නම් බද්ධ වෛරයකට නෙවෙයි. ඉතින් මම මේ නිකන් තිබුණ එකක් කියලා ගත්තේ හොරකමක් කියලා හිතාන්නේ නෙවෙයි ආදි වශයෙන් කියනවා. එතකොට උසාවිය කරන්නේ ජූරි සභාවක් ගෙන්නලා ජූරි සභාවේ වැඩි ඡන්දෙන් දෙනවා තීන්දුව. එතකොට ජූරි සභාව තමයි විනිශ්චය කරන්නේ. ඒ තමයි ජූරිය කියලා කියන්නේ. එතකොට යේබුයසිකා කියලා කියන්නේ වැඩි ඡන්ද කියන එක. එතකොට හරි වැරද්දක් නෙවෙයි. සාමාන්‍ය අසාමාන්‍යයක් නෙවෙයි. නඩු ඉවර කරන්න එපායි. ජූරිය කන්දවනවා. ජූරිය එතකොට ඒ ජූරි නායකයාට වෙනම කාමරයක් තියෙනවා. ඔයා කට්ටිය අරගෙන යනවා කාමරයට. පෑ භාගයක් ඉල්ලනවා. ඒතරද නඩු ඇහෙනවා. පෑ භාගයට පස්සේ එල්ල ජූරිය ප්‍රකාශ කරනවා. එතකොට එක්කනයි ප්‍රකාශ කරන්නේ. ජූරිය ඔත්තේ ඉලක්කම රෙට්ටේ ඉලක්කමකින් තියෙනවා. ඔත්තේ ඉලක්කමකින්. සම වෙන්න බෑ. 5, 7, 9 තියෙනවා. එතකොට ඒ ජූරිය ලොක්කා නීචේ හොඳට දැනගෙන තියෙනවා. මොකද එයා කරන ප්‍රකාශය නඩුකාරයට හෝ නඩු පොතට විරුද්ධ වෙන්න බෑ. ඒ නිසා ජූරි සභාවේ හරියට සාග්‍ර මේ සාමදාන විංශකාරවරෙක් වයි. එහෙම නැත්නම් ගොඩ පෙරක දూరు කියලා જાතියක් ඒ. ඔය ජූරි සභාවේ කට්ටිය තමයි. ඒ නිසා හැමදාම උසාවියන. කියලා අහගෙන ඉන්නවා මේ දේවල් තීන්දුව වෙන හැටි. ඒකල්ල ඒගොල්ලන්ට අවස්ථාව આવොත් උරුසබට හැමදාම අවස්ථාව දෙන්නේ නැහැ. ප්‍රසිද්ධ වැරද්දක් නම් කිලිම තීන්දුව කරනවා. නැත්තම් නඩුකාරයේ අවස්ථාව ගන්නවා. බට අද මං අවස්ථාව දෙනවා මේ සභාව කියන්නේ මීට පස්සේ කෙරුවොත් කියලා ප්‍රතිඥාව ගන්න. බැරි වුණොත් ඒ බුයසිකාවට යනවා. අපි කියන වැඩි ඡන්දේ කියලා. අන්තිමට තියෙනවා
තස්ස පාපීයසිකා.
තස්ස පාපීයසිකා ඒ කියන්නේ ඒ කටයුත්තෙන් ඌ කරලා තියෙන පාපේ සමාජයට කරලා තියෙන හානිය දුවදරුවන්ට පෙන්නලා තියෙන වැරදි ආදර්ශය හොඳට පෙන්නලා දෙනවා. ඔක ඔයාට නම් ගාණක් නැහැ. මොන ප්‍රසිද්ධ සමාජයේ ඔයා වගේ තැනක ඉන්න කෙනෙක් මෙහෙම පිස්සු කෙලින්න ගත්තොත් මේ සමාජයේ කොහටද යන්නේ? ඒකල රජයට බනින්න එපා, වැස්සට බනින්න එපා. ඔයගොල්ලෝ අතින් තමයි මේක වෙන්නේ. මේ පාපේ තේරුම් අරගන්න කියලා. ඒක තේරුම් ගැනීම සඳහා උසාවියෙන් මේ උසාවි තීන්දුවේ ලියනවා. රට කියලා දෙනවා. ඔයාට මේක පොඩි දෙයක් වෙන්න ඇති. දොර වහගෙන කරපු නිසා. දැන් දොර වහගෙන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. කොහොමඩක්වත් උසාවියට ඇවිල්ලා තියෙන ප්‍රසිද්ධ වෙනවා තස්ස පාපීයසිකා කියලා මේ කරපු පාපේ මර ජෝ මාමද කොහෙද කියලා කියන්නේ ඔබ ගල පාපේ දින්දු බවයි කියලා දාන්නේ දොල්කි පාර ඔබ ගල පාපේ දුප් දෙලින්දු කමයි ඉතින් දිලිදු කම තමයි ඉතින් පාපේ දිලිදු කමට කියලා හොරකම් කරන්න අයිතියක් නැහැ ඒ තස්ස පාපීයසිකා කියලා කියන්නේ උසාවියේදී සදාචාරය කියලා දෙනවා මේක හැංගිලා කරත් එළියේ කරත් දැන් උසාවියට ඇවිල්ලා තිනව කවදා හරි එනවා. ඔය හංගගෙන කෙරුවට එනවා. ඒ නිසා උඹ කරපු පාපේ තේරුම් අරගන්නේ කියලා එයාට පාපේ හේතු ගන්නනවා. ඒ කියන්නේ නුසුදුසුකම ඒ කියන්නේ අධිකරණයේ අවකරණයක්. කරලා එයාට චෝදනා කරන දඬුවමක් දෙන්නේ නැහැ. හිරේ දානවා, දඩ ගහනවා නෙවෙයි. මේ උඹ කෙරුවේ පාපයක්. ඒක කියන්නේ අයිතියක් මට තියෙනවා මම අග්‍රවිංශකාරවරයෙක් විංශකාරවරයෙක් මම නීතිය දන්නවා ප්‍රසිද්ධියේ කතා කරනවා. ඒකට අරයට උත්තර නැහැ. වැරද්ද කරපෙක නැයි කට උත්තර නීතිච්චෙන් බාරෙන් කතා කරන්න බෑ. මේ මේක නම් ඉතින් අපි සංඝ සභාව ඉතින් මේ නීතිඥ නැහනේ කාටවත් කතා කරන්න බෑ. මේ පුංචිවට පුංචිවට හැමදාම මේ කරන පුංචි පව් අන්තිමට ගියාට පස්සේ රට වෙන ආදර්ශේ උඹටත් මේ පහුවට බය නැති වෙන ගතිය මීට පස්සේ බෑ. දැන් උසාවිය දානවා. අවසාන එක තමයි ලස්සන එක.
තිනවත්තාරකෝති.
තිනවත්තාරකේ. මොන විදියෙන්වත් බේරන්න බෑ. මේ වසර සිවුරු අරවන්නත් බෑ. ඌලඟේ තියෙන වැරද්ද මොන තාලෙන්වත් කරන්න බෑ. මානුෂිකත් නෙවෙයි අමානුෂිකයි. හැබැයි යාත කරන දෙයක් නෑ. එතකොට අසුචි පිටක් ඇවිස්සලා තියෙනවා නම් බල්ලෙක් කාලා අතින් අරන් දාන්න බෑනේ. තනකොළ ටිකක් වහලා දානවනේ අපි. අර ගඳ ගහන එක නතර කරන්න. නැත්නම් වැලි ටිකක් දානවනේ. තිනවත් ආරේ කියලා කියන්නේ මේක වැලි ටිකක් දාලා වහලා දාපන්. ලෝකයට කියලා වැඩක් නැහැ. දන්නේ නැති දෙයක් නෙවෙයි. මේ වසර කොච්චර කිව්වත් වැඩකුත් නැහැ. ආය චෝදනා කළා වැඩකුත් නැහැ. තිනවත් ආරේ කියලා කියන්නේ අර පිදුරු ටිකක් හරි තනකොළ ටිකක් හරි වැලි ටිකක් හරි දාලා වහලා දාන. පැචප් වර්ක් කියලා කියන්නේ. ඒක නිකන් උසාවියට ගත්තා ඇහුවා තිනවත් ආරේ සමාප්ත කරා. ඒකට නඩුකාරයට තියෙනවා අපි නැත්තම් මේ අපේ බුද්දිස් ජුරිස්ප්‍රුඩෙන්ස් වල තියෙනවා මේක අවසන් දෙන්න යන්න කැතයි. ඔය ප්‍රසිද්ධ කේස් එකට ගිහිල්ලා ඒක ප්‍රසිද්ධ සභාවක ඒක ජාතික මට්ටමේ වැඩ කරගෙන යද්දී කැලෑපත්‍රයක් ගියා පිටු 127ක. ඒ කැලෑපත්‍රය අන්තිමට අවශ්‍යච නිසා ඉන්ටර්නෙට් එකටත් ගියා. ගියාට පස්සේ අර ආයතනයේ කට්ටිය අසෝලා තමයි මේ කිරුවේ කියලා එයාගේ අත්අකුරු පරීක්ෂා කරන්න ගියා. ඊට පස්සේ අත්අකුරු දෙපාර්තමේන්තුවට කේස් එක බාර දුන්නා. අත්අකුරු දෙපාර්තමේන්තුවේ ලොක්ක කතා කරලා කිව්වා ඒ ආයතනයට මේක අවුස්සන්න එපා. මේක ඔප්පු වුණත් නැති වුණත් ඔබලා කරන්නේ මේක අවුස්සන එක. මේ මනුස්සයා විදේශිකයෙක්. මේ මනුස්සයා ඒ රටට ගියාට පස්සේ මේ නීතිය බලපාන්නේ නැහැ. එයාත් දැන් කේන්ති කාරේ ගන්න නැතුව ඕක ඔහොම කරබන යන්න අරින්නකෝ කාලේ වැලි තලාවට යට වෙන්න අරින්න කියන්නේ තිනවත් තාරකයක් කරන්න වැලි ටිකක් දාලා වහලා දාන්න ඇව්වේ නැහැ මේගොල්ල ඇව්වේ නැහැ මේගොල්ල විසින් ප්‍රකාශයක් කරලා මේක මෙහෙම නෙවෙයි මේකයි ඇත්ත කියලා මඩපාර ගියේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ජාත්‍යන්තරේ උත්තර දුන්නේ සිංහලෙන් ඒක අසං කළ තියෙන බරකාරයක් බර ගන්න කවුරක්වත් දන්නේ නැහැ. නතර කුණු පරපහඬ ආසයිනේ මිනිස්සු. කාගෑදී හොඳ චරිතයකට මඩ ගහනවා නම් ඉතින් ලොකු සාන්ති කියලා තියෙන එහෙම මඩ ගහනනම් උත්තර දෙන්න යන්න එපා. උඹට කර්මයක් තියෙනවා ඔබ බඳ කාපන්. මොකද ප්‍රසිද්ධ මිනිසුන්ට බයින එක ලෝකයේ හරි ජනප්‍රිය වෙන්න තියෙන ලේසිම ක්‍රමය කියලා ලොකු අමතු කියන්නේ. හොඳටම දැනට ප්‍රසිද්ධ වෙන්න කෙනෙකුට ප්‍රසිද්ධිය බයින. ඒක දවසින් විමර්ශය ජනප්‍රිය වෙනවා බයින්ට අසෝලාටත් ප්‍රසිද්ධ ස්වභාවය මෙහෙම කිව්වයි කිව්වා වාචාලකමට කියන්නේ. ඒකට අවසන් දෙන්න හොඳ නැහැ. උට තියෙන්නේ මානසික අසහනය. මේ ප්‍රසිද්ධ හතරමන් ස්ථාන හන්දි ස්ථාන වල කක්ක කරන්න තියෙන ආසාවක් තියෙන. මිනිස්සු අනේන පාරේ කක්ක කරන්න ආසාවක් තියෙන. ඔය තනකොළ ටිකක් දාලා මිනිස්සු කක්ක ටික අතින් අත ගන්නත් බෑ. බල්ලෙකුට තිබ්බත් ඔක අවුස්සනවා. තනකොළ ටිකක් දාලා වහපන්. වැල් ටිකක් දාලා වහපන්. ඉතින් කියන්නේ අපි නිකන් මේ වැඩේ වහලා දානවා. ඒක රාජකාරී වැඩක්. වැරදිලා ගන්න වැඩක් නෙවෙයි තිනවත් තර්කය කියලා කියන්නේ. ඒකෙන් තමයි මේ අවුරුදු 2600ක් මේ ශාසනය අද වෙනකන් ඇවිල්ලා තියෙන්නේ. තාම බුද්ධ චීවරේ තියෙනවා. තාම පිණ්ඩපාතේ. තාම සීනාසන හදන ගතිය තියෙනවා. බෙහෙත් පිළිකල පූජා කරන ගතිය තියෙනවා. මිනිස්සු ශාසනය වෙනුවෙන් වැඩ කරනවා. හරියට මහන්සිලා හම්බ කරනවා. ඒ ආවේ කොහොමද? මේ විනය නීති නිසා. මේ හතයි. ඔය හත කියවන්නේ 220ක් නීති කියවලා ඉවර වෙලා. පළවෙනිම නීති හතරක් තියෙනවා. ඒ වත ගෑවොත් ආයේ මහාන කමක් නැහැ. ආයේ ගොඩ ගන්න බැරි තරම් විදියට භයානක පරිදීමක් පරිදීනවා. ඊගාට නීති 13ක් තියෙනවා. ඒක කෙරුවොත් සංඝයා 29ක් ඇඳවලා ප්‍රසිද්ධිය කියන්න ඕනේ. මට මහාන කෙනෙක් මම පැවිද්දෙක් මම මොනවාද මේ ප්‍රාතිමොක්ෂය අරසා ගන්න කෙනෙක් මෙන්න මේ නීති කැඩුනා. ඒ නිසා සංඝයාට මේ වත් පිළිවෙත් පුරලා මහානත් පුරලා සංඝයා යව නැවත එතකන් නිකම් පිටකම් කාර්යයක් වාගේ සනුවරෙන් පන්නලා තියාගෙන ඉනවා. එලවන්නේ නැහැ. නිකම් හරියට මේ ජම්බරියක් අඳලා දානවා වගේ එළියට. ඊට පස්සේ මේ දෙකක් තියෙනවා විනය නීති බුදුරජාණන්සේ විසාකාවගේ ඉල්ලීමට එයා දැකලා තියෙනවා මේ විනය නීති කැඩුවයි කියලා. හැබැයි ඒ කඩපු භික්ෂුව වාසිකාව දැක්කා. වාසිකාවට හොඳටම සැකයි මෙයා මේක කරයි කියලා. භික්ෂුව කියනවා නෑ කියලා. ඊටු බුද්දාගෙන කියනවා එහෙමනම් ඔබ වැරද්ද කෙරුවානම් මේ විදියට සමතේ කරගනින් නැත්නම් හිටපන් හිතින් වැරද්ද කරලත් අර විදියට වැහුවොත් සදාකාලික විඳවනවා. ඒක තමයි අපරාධය තා දඬුවම කියලා ලියු ටෝල්ස්ලෝයිගේ පොත. එමන්ෂයා දෙන්නෙක් මරනවා. තමන්ට ණය දෙන. මුට සල්ලි දෙන්න බෑ නේද? ඒතරම ණය ගන්නවා. දෙන්න මරලා අමුතු තාලෙට හැංගෙනවා. ඌ මේ හැම තැනටම වෙනවා. පොලිසියට යනවා. දැන් මේ ඒජී ඔෆිසර්ට යනවා. කතා වෙනවා තේිනවා බලන්නකෝ අවල් විදියට මැරලා තියෙනවා. මිනිහා අල්ලන්න බෑ කියලා. දැන් මෙයා ඉන්නවා එතන. මෙයා කවදා හිතන්නේ නැහැ. මිනිහා පැහැවෙන පැහැවිල්ල ලියනවා. රාජකීය දඬුවමක් දීලා සිය දිනසා ගත්තා නම් ලේසි. මේ මොනවාද බෙල්ලේ ගෙලලා බෙල්ලදාල මැරුවා නම් ලේසි. අර විඳවන විඳවිල්ල. ඒ සංඝයාත විනය නීති තැබිල්ලෙන් ඕන කෙනෙකුට පාපයක් කරන්න පුළුවන්. ඕන කෙනෙකුට නෑ කියන්නත් පුළුවන්. අධිකරණ සමිතේ විසඳන්නත් පුළුවන්. නමුත් තමන් කරලා බොක්කේ biju තියාන කරබණී ඉන්නවනේ. ඒ විඳවන එක නතර කරන්න බෑ. උදේින්ද හඳ වෙනකන් ඔය අසහන කියන්නේ ඒකට තමයි. ආතති කියන්නේ ඒකට තමයි. හිස්ටීරියා කියලා කියන්නේ ඒකට තමයි. ට්‍රෝමා කියලා කියන්නේ ඒක තමයි. ආතති අසහන දෙක ස්නායු පද්ධතිය විනාශ කරන්නේ නෑ. ට්‍රෝමා එකට යනවා. මම දන්නවා ආයෙත් මේක කරනවා. ඊට පස්සේ ස්නායු පද්ධතිය නතර වෙනවා. ඒ වගේ සමහර කොටස් නිෂ්ක්‍රිය වෙන්න පටන් ගන්නවා. ඇඟ හිරි වැටෙනවා. හරි අංග චලනේ ඉන්න පටන් ගන්නවා. ඊට පස්සේ ටික කාලෙකින් අවුරුද්දකට දෙකකට සැරයක් හොඳටම පිස්සුව හැදෙනවා. අර ඉදින්දා වෙන වෙලාවේ පාපෝච්චාරණය කළාම ඇති මෙහෙම වුණා මේ ගරු සත්‍ය සභාවේදී මට මෙහෙම වුණා කියලා කිව්වොත් අරකට කන පැහැින්න ගහනවා කියලා දෙකක් කන්න ගහනවා ඉවරයි. නැත්නම් වැලි ගෝනේ 10ක් අරන් වරෙන් මේ දොලට ගිහිල්ලා නැත්නම් අර පල්ලිය ඇතුලේ සිල්පර කොටන් දෙයක් උස්සන වරෙන් කියලා වැලි දඬුවා දර දඬුවන් දෙනවා ඉවරයි. එයා ප්‍රසිද්ධිය කරන්න ඕනේ. පාත්‍රයෙන් වැලි අදින්න ඕනේ කිය කියා. මට මේ වැලි දඬුවම් හම්බෙලා තියෙන්නේ. ඒක හුඟක් වෙලාවට සාමාන්‍ය රත්තරන් දෙන්නේ දැන් නම් දෙන්නේ සාමාන්‍යයට ලොකු ආමතුරුන්ට දෙනවා දැන්. වැලි දඬුවම් නෙවෙයි ඊට වැඩි දඬුවම් දෙනවා. ලොකු ආමතුරු කනවා. මොකද නීතිය දන්නේ නැහැ. දන්නවනම් ඕන කෙනෙක් කොටු කරතැයි. එහෙම නැත්තම් ඌට කර්මේ සහ කර්මඵලයේ බලපානවා. ආයි මොකුත් නැහැ කෑවට හරියන්නේ නැහැ නින්ද යන්නේ නැහැ බඩ දනවා. ටෙන්ෂන් ෆ්‍රස්ට්‍රේෂන් කියන එක සාමාන්‍ය දෙයක්. ඔය ට්‍රෝමා කියලා කියන්නේ ස්නායු පද්ධතියට බලපාල. ඒක ලස්සනට විනාඩි 10ක වීඩියෝ එක පෙන්නනවා. එදා තමයි මාත් ඉගෙන ගත්තේ ඔය රසිතගේ. ඊට පස්සේ ළමයාගේ වර්ධනේ, මානසික වර්ධනේ, කායික වර්ධනේ මොනවා කන්න දුන්නත් හරියන්නේ නැහැ. මොකද ස්නායු පද්ධතියට බලපාල. ඒක හිස්ටීරියා ලෙවල් එකට යනවා. මාස 3-4 කට සැරයක් එයා සම්පූර්ණ පිස්සු කෙලින්ද ගන්නවා. ඉතින් අර වටේ ඉන්න කට්ටියට මේක දරා ගන්න වෙනවා. මොකද පිස්සු නැහැ. අර වෙච්චි අම්මගේ තාත්තගේ බරපතල වැරද්දක් මේ ළමයා දැකලා මෙයාට කියා ගන්න විදියක් නැහැ. එතන තමගේ තාත්තා අතින් දූෂණය වෙලා. එතන කොල්ලෙක් නම් අම්මා තමන්ව ලිංගික ක්‍රියාවලියට අරගෙන. ඉතින් ඒ මොනාට පස්සේ මේ ළමයාට එච්චර මේ සදාචාරය තේරෙන්නේ නැති වුණාට තීනවනේ ලොකු බලපෑමක්. එහෙනම් අම්මා හරි තාත්තා හරි හොඳටම දුරාචාරය දෙනවා මේ ළමයා ඉන්නවා කියලා ගණන් ගන්නෙත් නැහැ. එතන ප්‍රසිද්ධියේ අම්මලා තාත්තලා බොනෝ. දැන් ප්‍රසිද්ධිය අම්මලා තාත්තා ගහ ගන්නවා. ඉතින් ඒ වගේ වෙලාවල් වලට ඉස්කෝලේටි ජාති අත්තම්ම හරි උත්සාහ කරනවා. කිරුවට ළමයාගේ ඇතුළට ඇතුළට බහින. ඒ කියන්නේ ටෙන්ෂන් ෆ්‍රස්ට්‍රේෂන් ඉක්මවලා ට්‍රෝමා එකට යනවා. ට්‍රෝමා කියලා කියන්නේ ස්නායු පිච්චෙන්න පටන් ගන්නවා. කොර වෙන්න පටන් ගන්නවා. පලාතක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා if you are not efficient in day-to-day unsatisfactoriness, you will end up with hysteric level of trauma. කියලා. මේ එදිනෙදා දුක දරා ගන්න බැරිව යටපත් කරගෙන හිටියොත් ඔබට හිස්ටීරිය ඇවිල්ලා නෑ ට්‍රෝමා ඇවිල්ලා දවසක ඔබ සම්පූර්ණ පිස්සු කෙලිනවා. මේ දරන්න පුළුවන් දේවල් දරපන්. ඒක කියන මිනිස්සුන්ට කියපන්. සමාව දීපන්. සමාව ගනින්. ඒවට තමයි මේ නීති තියෙන්නේ. ඔබ තනියම විඳවන්න හදනවනේ. ඒකට අපි කියන්නේ පුද්ගලිකයි රහසිගතයි. ප්‍රයිවට් ඇන් කොන්ෆිඩෙන්ස් හැම කෙනෙක්ම ওই ටික තමයි පෘථජ්ජනයයි කියලා කියන්නේ. උට කියා ගන්න බැරි දෙයක් තියෙනවා. නැත්නම් කියා ගන්න බැරි ආසාවක් තියෙනවා. එහෙම එකක් නැති කවුරක්වත් නැහැ. කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ ඒක එලි කරනවා. මම මේ ප්‍රසිද්ධ සභාව කියන්නේ මට මේකට ආසයි. නැත්නම් ඇති මේක වුණා. ඒක කියන්නේ ඉතින් කමඨාන් සුද්ධ කරන්නට නැත්නම් උසාවියක් බුදුහාමුදුරුවෝ හදලා තියලා තියෙන්නේ. ඒක තමයි කැතැසිස් කියන්නේ ඒක තමයි කවුන්සලින් කියන්නේ ඒක තමයි ෆ්‍රී ඇසෝෂියේෂන් කියලා කියන්නේ. ඉතින් අපිට කවුරු හරි ඇවිල්ලා කියනවා නම් මෙහෙම මෙයා දුක් ගැනවිලක්. ඒ කියන්නේ අහගෙන හිටියත් එයාට ලොකු දෙයක්. මොකද කියන්න කෙනෙක් නැහැ නේ. ඔක්කොම සෙල් ෆෝන් එකට, ටැබ් එකට, තමන්ගේ බල්ලටයි, තමන්ගේ කාමරේටයි කොටු වෙලා ඉන්නේ. ඉතින් අර හෙලි කිරීමෙන් සෑහෙන දෙයක් වෙන එකත් අපි සාකච්ඡානුගතයි කියලා කියන්නේ මේ පැයකමාර අපි අත් ඒකට. ඒ නිසා අපිට අවස්ථාවක් තියෙනවා අපේ මේ රූප කර්මස්ථානයේ දියුණු කරලා නීවරණ ටික යටපත් කරන්න නම් මේ හිතේ තියෙන මේ කක්කාව මේ වමනේ මේ තියෙන මේ ගොජේ මේ තියෙන සන්තතිය අපි උපසිද්ධිය කියන්න ඕනේ නැහැ හෙලි කරන්න පුළුවන් වෙලාවක් හම්බ වෙනවා ඒක නිසා බුදුජානනාථේ කියන්නේ ලෝකෙටම කවුන්සල කෙනෙක් ඒ කියන්නේ විරේචනය කියලා බඩේ තියෙනවා නම් කුණක් හිර වෙලා පල්ලෙහාට අනේක බඩ විරේචනය කියනවා. උඩින් ගන්න එක ලය විරේකය කියලා කියනවා. ඔය දෙකෙන්ම බොක්කේ හිර වෙලා තියෙන මේ ආමාශයේ තමයි මැදිහත් වෙලා තියෙන්නේ. ආමාශයෙන් උඩට ගන්න පුළුවන් වමනේ කරවලා. වමන විරේචන කියලා තමයි මේ වචන දෙක කියන්නේ. යටට ගන්න පුළුවන් සෙනෙහකොළ බීලා. කොළ සෙනෙහකොළ ලියනවා මේ කාලේ. සෙනෙහකොළ බීපම් බඩ යනවනේ. දැන් අරලුපිති කියලා જાතියක් තියෙනවා. මොන රෙගුලේටර්ද කවද කියලා පිටි જાතියක් තියෙනවා. බීපම් සූ ගාල බඩ යනවා. ඉතින් අපි ඉස්කෝලේ නිවාඩු දෙනකොට හැමදාම ඉස බානවා සම්පූර්ණයෙන්ම ඉස බානවා මම ඉස්කෝලේ යන්නේ ඉස්සලා මාසයක් නිවාඩු හම්බෙන්නේ ඒකල බඩ විරේක කරනවා ඒ මොනවාද මේ අරලු තේනියකල තඹලා දීලා පොල් ගහ පොල් වලක් කාරපන් මේ කෙහෙල් වලක් කාරපන් උන්ට වැඩ කරපන් කියලා උදේට කන්න දෙන්නේ දවල්ට පරිපොද්දකුයි බතකුයි දෙනවා නාල එහෙම ඉතින් ඒකට අර විරේක වෙනවා ඒක තමයි ඔය කැතැසිස් කියලා කියන්නේ ඒක තමයි මේ විරේචනය කියලා කියන්නේ ඒක තමයි කවුන්සලින් කියලා කියන්නේ. ඉතින් අපි සල්ලි දීලා කවුන්සලින් කරන්නේ එංගලන්තේ පැයක් කාට හරි කතා කරන්න ඕන නම් අහුන් කන්දනේ කරන්න පවුන් 30ක් ගෙවන්න ඕන. හැම කෙනාම රසය ඉවරලා යනකොට පවුන් 30ක් දීලා අරත් එක්ක කතා කරගෙන ඉඳලා තමයි යන්නේ. ඒ කවුන්සල් පවුන් 30 ගන්න එක්කනත් යනකොට තව කාට හරි පවුන් 30ක් දීලා ඌත් කවුන්සලින් කරගෙන ගෙදර යන්නේ. මොකද මේ පිස්සු අහනකොට ඔළුව නරක් වෙනවනේ. ඔය වන්දනන් දාමුදුරන්ට ඉතින් මම දැන් ලෙඩේ කියන්නේ මොකද්ද කියලා කියලා හුඟක් අඩු කරගත්තා. 3 දිනක් එක බෙහෙත් ගන්න ගියේ. අනිත් දෙන්නම අමාරු වෙරනවා. ඒ තුන් දෙනාම යරියට මම බැන්න චන්ද්‍රතර හාමුදුරුවන්. මොකද චන්ද්‍රතර හාමුදුරුවෝ මේ හාමුදුරුවෝ ඒකට ගරු කරා. දිගටම බෙහෙත් බිව්වා. බීල බීල විස්තුත්තර මාරුණා. ඉස්පිතාලේ මාරුණා. ඊට පස්සේ ගිහිල්ලා කිව්වා දොස්තරට, දැන් මේ පොඩි පෙත්තක් බොන්න තියෙන්නේ, මට මේක නතර කරන්න බැරිද කියලා. අනේ ස්වාමීන් වහන්සේ, ඕකෙන් කරගෙන යන එක ලොකු දෙයක් කිව්වා. ආයෙසරි කරලා පස්සේ කළු, මං කියන්නම් ඇත්ත, මාත් ඕක බීලා තමයි බුදියන්නේ. මට ඇවිල්ලා කියන ඔන්න ස්වාමීන් වහන්සේ දොස්තරලගේ වග. දැන් අපි නම් මේ මේ මොලේ නරකනේ. අර දොස්තරලත් එයාත් හැමදාම බුදියා ගන්නේ අර පෙත්ත ගහලා. ඒ පෙත්ත ගහන්නේ නැති සයිකියාට්‍රික් කෙනෙක් ඉන්නව නම් අහන්න බෑ. සතියවර්ණ සයිකියාට්‍රික් කෙනෙක් ඉන්නවා. එයාගේ ඔෆිස් එකේ ඉන්නවා මම හිතන් 1000ක් විතර වැඩ කරන. පස් දිනේ ගවර්න්මන්ට් කම්පැනියෙන් ගෙවනවා ඒ ඕන කෙනෙකුට ප්‍රශ්න විසඳන්න කියලා. ඒ හැම කෙනාම හැන්දාට එක පෙත්තක් ගහන්න ඕනේ. නැත්නම් තව කවුන්සල කෙනෙක් ගාවට යන්න ඕනේ. මේ කෙල්ලේ යන්නේ නැහැ. ජහලතින මොකද ඔය ලංකා යන්නේ නැත්තේ? අපි පස් දිනානේ වැඩ කරන්නේ, වලකට තමාත් ප්‍රමාණයක් මිනිස්සු වෙනවා. නෑ මම සතිය වැඩනවා. අහන්නේ නෑ වුණා වාගේ. මට කවුන්සල යන්න ඕනේ නෑ. මට බෙහෙත් පිළි බොන්න ඕනේ නෑ. විශ්වාස කරන්නේ නෑ. විශ්වාස කරන්නේ මේ සතිය කියලා කියන්නේ ඔය ඔක්කොම සමනය කරන බෙහෙතක්. ඉතින් ඒක හරියට වඩන්නේ නැතුව එහෙම නැත්නම් සතිය උපක්‍රම ටික අඩුම කැඩුම ටික පාවිච්චි කරන්නේ නැත්නම් ඒ කියන්න ඕනේ පේනවා. මෙයාට තමන් දෙන ප්‍රශ්නේ විශ්ත ගන්න බෑ. එහෙම නැත්නම් අනවශ්‍ය මිනිසුන්ට කියනවා. එහෙසම් කිව්වට ඒ මිනිස්සයා අහුම්කම් දෙන කෙනෙක් නෙවෙයි. ඉතින් නිකන් ගඟට ඉනි කැපුවා වාගේ, ගලක වැපුරුවා වාගේ අහක යනවා. අද තියෙන සාහිත්‍ය 100%ක්ම වුවා තියෙන්නේ. ටෙලි නාට්‍ය තියෙනවා, ජනමාධ්‍ය තියෙනවා, ඔක්කොම ජාති ඔක්කොම ගලේ වපුරන්නේ. ඔය එක එක්කත් සදාචාරත්ව වගවීමක් වෙන්නේ නැහැ. අපි මේ කියවන්නේ අපේ ඇතිවොත් ඔය වැරදි වෙනවා. අපිට ජූරි සභාවෙත් ඉන්න වෙනවා, විනිශ්චයකාර පුටුවෙත් ඉන්න වෙනවා. කාටත් හැබැයි එකම අධිකරණ සමත හත තියෙන්නේ. දැන් නැ ඇති කියලා හිතනවා මට. අපිට තව තියෙනවා විනාඩි 25ක් කාලයක් කාට හරි අධිකරණ කාර්යයකට හෝ එහෙම නැත්නම් අපි කිව්වොත් වෙන කමටහන් සුද්ධ කරන කෙනෙකුට හෝ කතා කරන්න තියෙනවා නම් විවෘත සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් වෙන්න කියලා මම කරුණාවෙන් ආරාධනා
කරනවා. අවසරයි ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ස්වාමීන් වහන්සේ කමල් කැම්පටන් වලින් කතා කරන්නේ. ස්වාමීන් වහන්සේ විමල බුද්ධ ස්වාමීන් වහන්සේත් අත උස්සලා තියෙනවා. ඒ වගේම ලිඛිත වාර්තා දෙකකුයි අර නිව්සීලන්ඩ් වල ක්‍රයිස්ට් චර්ච් වලින්
මොහ
විනාඩි කීයක් තියෙනවා මට පේන්නේ පහට වැඩි වගේ කියලා. කමල්
තුනක් විතර වගේ ඉතින් මම හරියට ටයිම් එක කවුන්ට් කරේ නැහැ සාමාන්‍යයෙන්.
මේ ඔක් කාගේද පබඳුම අපිට ඒකට ඔතොරිටි මෙව්වා තියෙනවද?
ඒක මම දන්නේ නැහැ සාමාන්‍යයෙන්. රෝහිණී මෑණියෝ තමයි එවල තිබුණේ කුසල සාමාන්‍යයෙන්. කුසල සාමාන්‍යයෙන් තමයි දාන්න කියලා එවල තිබුණේ සාමාන්‍යයෙන්.
අපේ ඊගාව පියවර තමයි උට විෂුවල්ස් දාන එක. විෂුවල්ස් දාන්න උඹ කොලයක් ගන්නවද පොඩි කොලකා? කොලා
මට
මඩර
කියන්නේ
ඔතන ඉන්නවා සාමන්ත කියලා එකෙක් මේ සිඩ්නි වල රාජික දන්නෝ අයිෂහන් දන්නෝ ලාල් සර් දන්නෝ කුෂාන් දන්නෝ ඔය හතර දෙනාට මේක යන්න ඕනේ විෂුවල්ස් දාන්න කියලා මොකද අපි තුන හතර දෙකේම කොන්ෆරන්ස් එකක් තියෙනවා මේ කොන්ෆරන්ස් එකේ හැම විවේක වෙලාවෙම අපි ඔය වගේ සින්දු දැන් අපි 10ක් 18ක් තියෙනවා ඉතින් ඒක නිසා ඕකට ගැළපෙන විෂුවල්ස් දාලා ඕන විදිහට හදාන්න පුළුවන්. ඔකේ සක්මන පරියන්කේ ඉර හඳ පායනවා වහින ඔක්කොම තියෙනවානේ. යවන්න පුළුවන් ඊමේල් එක. රෝහිණී මෑණියන්
රාජිකාට මම යවන්න පුළුවන් සංස. රාජිකාගේ ඊමේල් එක තියෙනවා.
රාජිකා?
රාජිකාගේ ඊමේල් එක තියෙනවා සංස. අනිත් අයගේ ඊමේල් නම් මම ගන්නවා.
හරි මට ලියලා එපන් ඊමේල් එකක්. ඔය කන්ටෙන්ට් එක දාලා ස්වාමීන් වහන්සේලා විසින් කියන ලද විදිහට මට මේ කුෂාන්ගේ ඊමේල් එක නෑ ලාල් සර්ගේ ඊමේල් එක නෑ ෂේහන්ගේ ඊමේල් එක නෑ සාමන්තගේ ඊමේල් එක නෑ එතනින් ගියාම ඔය සමන්තත් හොඳයි බ්‍රිස්බේන් වල මතකද
සමන්තෝ සමන්ත
මේ සැරේ අපිත් එක්ක ගියේ ඔය ගොබාට් යනකොට
ඔව්
හරි ඒ ටිකට දාලා යපන් ඒකල අපි කියමු විෂුවල්ස් ටිකක් දාලා හදලා ඉවන්න කියලා
එහෙමයි සස් මම ගන්න
බලියාගත්තද නන් ටික
ඔව් ලියාගත්ත සමන්ත ඔව්
කියපන්
ඊළඟට සාවින්නස විමල බුද්ධ සාවින්න
නෑ නෑ කියපන් නන් ටික කියපන් යකෝ
රාජිකා සාමන්ත
නාමන්ත සෝරි නාමන්ත
නාමන්ත නාමන්ත ඊට පස්සේ සමන්ත කිව්වා සමන්ත රාජිකා නාමන්ත සමන්ත ඒ තුන
තමයි රාජිකා නෙවෙයි රාජිකා අඳුලා දුන්නේ නාමන්ත රාජිකාට දැම්මොත් වැඩේ කරලා දෙනවා නාමන්ත හරා ෂෙහාන් යන්න ඕනේ කුෂාන් යන්න ඕනේ ලාල් සර් යන්න ඕනේ
කුෂාන්
ඔව්
ලාල් සර්
ඔව් මේ දවස්වල අපි සතියේ මයින්ඩ්ෆුල් ස්ටෝරි එක ඊළඟ එපිසෝඩ් එක හදනවා 2018 GMS එක පස්සේ කරපු ටික අපි ඉදිරිපත් කරනවා මේ සැරේ 2024 එකට 24 එකෙන් පස්සේ අපි ස්ටෝරි එක තව දික් කරනවා මොකද ලොකු පිමි දෙක තුනක් පැන්න පහුගිය දවස්වල ඒව අපේ වීඩියෝ එකට යන්න ඕන නමුත් ඒක විනාඩි 10කට වැඩි කරන්න බෑ නැත් ඒ වගේම සින්දු තියෙනවා දැන් අපිට 15ක් 20ක් විතර වගේ ඒ කාගේ ලඟවත් ලයිස්තුව නැහැ මට කවුරු හරි උනන්දු නම් ওই කට්ටියට ওই නම් කරපු ලයිස්තුවට දැනට තියෙන සින්දු ටික දාන්න පුළුවන් මොකද අපිට කොන්ෆරන්ස් එකට ඕනේ ඔක්කොම ටික නිතරම ඒ සින්දු ඇහෙන්න අරින්න ඕනේ සමහර ඒවා ඇත්තට දැන් රේඩියෝ එකෙත් යනවා ඒ විදිහට යනවා ඒතකොට වීඩියෝ ටිකයි ඔව් මේ වෙනම අලුත් සින්දු පරණ සින්දුයි හොඳ වීඩියෝ ටිකක් තියෙනවා උඹ ළඟ නැතුව ඇති අට්ටාලේ කියලා වීඩියෝ එකක් තියෙනවා උඹ ළඟ නැහැ
නෑ සාරණ
වගුර නෑ
නෑ
පොල් ගස් නැගීම
නෑ.
එතකොට බෝට්ටු පැදීම. ඒකද ඔරිජිනල් බඩු. අපේම අපිම හදපු නිර්මාණ අපේම පොඩි වුන් හතිගසලා ඒවා ඒ තරම්ම ස්වභාවිකයි. තොපි වගේ රංගපාන ඉව නෙවෙයි තියෙන්නේ මේකේ. ඇත්ත වෙච්ච සිද්ධි ඇත්ත සිද්ධි. හරි දැන් විමල බුද්ධයාම
අන්මියුට් කරන්න පුළුවන් සාවිනාංශ විමල බුද්ධයාම.
මේ අවසරයි සාවිනාංශ. සාවිනාංශ ඇහෙනවද?
ඇහෙනවා.
අවසරයි සාවිනාංශ. මේ සාවිනාංශ මේ මම ඒ කියන්නේ මේ අවුරුදු 50ක් විතර සාවිනාංශ මම තනියෙන් හිත හිතා හිටිය මේ ගස් මේ සූරා කරන එකක් වෙනව නේද කියලා. එනට ඒක මට කවදාවත් තේරුන්නේ නැහැ. මේ කාගෙන් හරි අහලා බලන්න ඕන කියලා. ඒ සයිනන්ස් මම පුදුම වුණා. ඒක සයිනන්ස් කිව්වහම ඒක ඉස්සරහත් මට තේරිලා දිනක එක්ස්ප්‍රෙස් කරන්න තේරෙන්නේ නැහැ. මේ ගහ මේ ගස් ටික සූරා කරන එකක් කියන එක තේරෙන්නේ නැහැ. මේක මොනවද කියන්නේ? අර මොලස්ට් වෙනවා. ඒ කියන්නේ මේක ඉට්ස් බීන් ඉල් ට්‍රීටඩ් කියන එක නම් හොඳටම තේරුණා. ඒ අද තමයි ඒක අහලා දැනගත්ත සයිනන්ස්. මම පුදුම වුණා. මට ලොකු සතුටකුත් ඇති වුණා ඒක ගැන. නම්බර් 2 සයිනන්ස් කිව්වා මේ අර සත්තු හූරගෙන කනා කියලා. ඒකත් මට හොඳට ට්‍රිගර් වුණා. මේ පොඩි සයන්ස් මේ බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා. සයන්ස්ට මම මේ උගන්වනවා නෙමෙයි, අර මං හිතන්නේ ඒ භද්‍රවතිකා ඇතින්න අයිති වෙන්නේ කොසල් රජතුමාට. ඒකට බුදුහාමුදුරුවෝ ලස්සන ඩයලොග් එකක් කරන. මොකද ඒ හරි පුදුම කතාවක්. ඒක බුදුහාමුදුරුවෝ වඩිනකොට මේ භද්‍රවතිකා ඇතින්න සැලියුට් එකක් ගහලා සයන්ස් මේ ඉතින් බුදුහාමුදුරුවෝ බැලුවා මොකද මේ සැලියුට් එකක් ගන්න කියලා. එතකොට මේ එයා අඬනවා. ඒ කියන්නේ කඳුළු පෙරෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ තීරුම් ගන්නවා මොකක්ද මෙයා කියන්නේ කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ රජුරුවත් එක්ක ලස්සන ඩයලොග් එකක් කරනවා. ඒකත් ත්‍රෙඩ් කරන්නේ නැතුව හරි ලස්සනට එක්ස්ප්ලেইন කරනවා. ආ මේ කෝ දැන් භද්‍රවතිකා ඇතිනේ කියලා දන්නේත් නෑ වගේ තමයි අහන්නේ සයනාංශ. ඒක හරි පුදුම ලස්සන ඩයලොග් එකක්. එතකොට එතනත් මට තේරුණා මේ බුදුහාමුදුරුවෝ ඒ කාලේ නම් තේරුන්නේ නැහැ මට මේ සයනාංශ කියනකොට තේරුණා. අනිත් එක තමයි සයනාංශ දැන් සයනාංශ වගේ මමත් බොහෝම ගැමි පරිසරයක බොහෝම දුක්ඛිත ජීවිතයක් ගත කරපු කෙනෙක්.
તો බයි
කියනසය දස මගේ සයනාංශ මේ මම පොඩි කාලේ ඉතින් මාතර කියන්නේ
සයනාංශ මාතර බයියා
ලොකු ගමක්
දෙවුන්දර
සයනාංශ මේ සයනාංශ මේ මොනවාද කරත්තේ බදින හරක් හිටියා සයනාංශ. එතකොට මේ මගේ මල්ලි මේ මාර යකෙක්
බත් මේකේ තමයි
නෑ ඌ මට වැඩිය ටිකක් හොඳ එකෙක් ඌ සනන්සේ ඌ ලස්සනට පොලිෂ් කළා වගේ ඌගේ ඇඟේ මොනවාද පොල්තෙල් ගාන කිනිතුල්ලු හිටින්නේ නැහැ. එතකොට මගේ මල්ලි කියන්නේ යක් පැඩියෙක්. එයා කිව්වා මේ ගොඩාක් පොඩි අපි දෙන්නම කියන්නේ මල්ලිට ඕනනම් අවුරුදු 5ක් ඇද්දි මට අවුරුදු 6ක් විතර ඇති. එතකොට එයා කිව්වා මේ මුට ගහන්න කියලා. හා ගහන්න? මට තාම මේ ඩයලොග් එකත් මතකයි. මේ මම දරුවා වගේ හදන සතර ගහන්න නේද කියලා කිව්ව ඒ මනුස්සයා. ඉතින් ඒ වගේ සන්නද මේ මිනිස්සු ගාව ලොකු සෙන්ස් එකක් තිබ්බා ඒ කාලෙත්. ඒක එහෙම හූරා කරන්න හොඳ නෑ කියන එක. ඊට පස්සේ අර ගස්සල කතාව සයන්හන්ස නැවතත් ඒ ඉස්සර කාලේ මිනිස්සු ගස් කපනකොට සයන්හන්ස ගහට කතා කරනවා. මේ දැන් ඉතින් කරන්න දෙයක් නෑ, ඉතින් ඔයාව අයින් කරන්න වෙනවනේ කියලා එහෙම කතා කරන විට මං හිතනවා ඒක නහින මාර මිත්‍යාවක් කියලා. එනකොට මට දැන් තේරෙනවා මේකේ ලොකු එනර්ජි ට්‍රාන්ස්මිෂන් එකක් තියෙනව ඇති කියලා. මට ඒක ඒ කියන්නේ ඔක්කොර ගන්න බැරි හන්දා. තව චූටි දෙයකට සන්නද මට අවශ්‍ය දෙනවනම් සන්නද ඉතින් අර ඒක ෆර්දර් එක්ස්ප්ලেইন කරන්න පුළුවන් නම් හරි හොඳයි කියලා තේරෙනවා. ඊට පස්සේක තමයි සමන්ස දැන් ඔය බුද්දිස් ජුඩිස් ප්‍රුඩන්ස් කියන එකේ ඉතින් ඒක ඇක්ටිවේට් කරන එක කෙසේ වෙතත් සයන් දැන් අර මල්ටි එත්නික් කියන එකට බුද්දිසම් කියන එක આવොත් ප්‍රශ්නයක් වෙනව නේද කියන එක. මේක සිංහල බුද්දිස් ඔන්ලි කන්ට්‍රි එකක් නෙමෙයිනේ. එහෙම වෙන්නේ නැහනේ, එහෙම වෙන්න බෑනේ කියලා තමයි මට තේරෙන්නේ. මට තේරෙන විදිහට තේරෙන්නේ නම්බර් 3 තමයි සයන්හන්ස. අනිත් එක දැන් මේක මට සමාවෙන්න මම දන්න සයන්හන්ස මට හොඳට බනිනවා කියලා මම දැනගෙන කියන්නේ සයන්හන්ස. මේක මේ සයන්හන්ස අදයේ අර විනය ටික සති විනය ඊට පස්සේ තිනවත්තකාරක ඒකත් මම තනියෙන් ගොඩක් හිත හිටියා. ඒක මම වෙනත් අය එක්ස්ප්ලেইন කරනවත් මම අහන් හිටියා. සයන්හන්ස වගේ ඒක පුදුමාකාර විදිහට ෆිලොසොෆිකලි ඒක කාටවත් අසාධාරණයක් වෙන්නේ නැතුව මේක කොහොමද ඇත්තටම ජජ්මන්ට් එකක් ගන්න කියන එකයි ඉතින් සායන්හන්සට බැනුම් අහන කාරණයක් තියෙනවා. හැබැයි සායන්හන්ස ගාව ඒ ටික තියෙනවා කියන එකත් මම ටික ටික දැකලා තියෙනවා. ඉතින් ඒක හන්ද සායන්හන්ස කියනකොට ලොකු එනර්ජි එකකුත් සායන්හන්ස ඒවා බලාගෙන සායන්හන්ස කියන එක කරන එකයි දෙකක් නෙමෙයි. කොහොමටත් එහෙම තමයි කරන්නේ කියන හැඟීමකුත් ඒක මම දැකලා තියෙනවා. ඉතින් බැනුම් අහන්නත් කමක් නැහැ මේක කියන්න ඕන කියලා සායන්හන්ස ඉතින් අහිංසක ආශාවක් ආව මම ප්‍රකාශ කළා. අවසරයි සායන්හන්ස.
අපේ ඉස්කෝලේ තිබුණා පුස්තකාල සතිය. වැඩියෙන්ම පොත් කියවපු කට්ටියට තෑග්ගක් දෙනවා. අපේ පොතේ අන්තර්ගතෙත් දියන්න ඕන. ඉතින් හරියට පොඩි පොත් ඔක්කොම විකුණා. තිබුණා ලොකු පොතක් ගසක කඳුළු කියලා. රබර් ගහක් කතා කරනවා. ඒ ගහේ කඳුළු වලින් ජාතියක් ගොඩනැගිච්ච හැටි. ඉතින් අපි මේ රබර් වලින් ජීවත් වෙන්නේ. ඉතින් ඒ කියන කොටත් මට හිතුන්නේ නැහැ. මට හිතුණා මේ ගහක් කතා කරන්නේ නැහැ නේ ඉතින්. ගහේ කඳුළු. ඉතින් ඊට පස්සේ අපි දැන් ඔය හොර ගස් වලින් ගන්නවා. එක එක ගස් වලින් කිරි ජාති ගන්නවා. ඒ හැම එකක්ම ඒ ගහ කපලා අර අම්මා කිරි දෙන අම්මා කෙනෙක්ගේ ලේ අයින් කරනවා වගේ වැඩක්. ඉතින් ඒක තමයි ඇග්‍රිකල්චර් කියලා කියන්නේ. කෘෂි කර්ම කියන්නේ ඒක. ඉතින් ඒක ඒක බුදුරජාණන් වහන්සේ අනුමත කරලා තියෙනවා. ඒ සත්තු මරණයට වැඩිය ගස් වලින් පොළ ජීවත් වෙන එක. නමුත් ඒ කරලා මිනිස්සු ගස් කපන්න පටන් ගත්තනේ. ගොඩනැගිලි හදන්නේ. අන්තිම ගහත් කපපු දවසේ තේරෙලු මේ ගස් කපලා විකුණපු සල්ලි කන්න බෑ කියලා. ගහක් කරන දේ කාටවත් කරන්න බෑ. ඒ නිසා අනිත් එක ওই සත්තුන්ට වද දෙන එක නීචේ හැමදාම දැකලා තියෙනවා. එයා පබ් එකට යනකොට හැමදාම හවසට යනවලු ප්‍රසිද්ධ සභාවට, ඒ කියන්නේ බොන තැනට ගිහිලා මේ සුඩා සල්ලි ටිකක් තියලා එනකොට ඒක සාක්කුවේ දාගෙන එනවලු. අන්තිම දවසේ දැක්කලු පබ් එකට යනකොට අස්සෙක් බැඳලා ඉන්නව කරත්තේ තනි මිනිහෙක් ඇවිල්ලා හොඳ වංශාධිපති අර අස්සයා වලිගේ ගහනවලු, කකුල් දෙක නවලවලු, කන් ගහනවලු, හොල්ලන්න හදනවලු, ඔළුව හොල්ලන්න බෑ, බ්ලින්කර්ස් දාලා තියෙන පේන්නේත් නෑ. ඉතින් අර දිගටෝම බාරක ඉතර වද විඳිනවා. මුට හිතනවා දැන් අයිතිකාරය ඇතුළටලා බොනවා දැන්. ආයෙත්ින් සාමාන්‍ය සංවාදන කරගන්නවා. මේ එදා මිනිහට වෙලාවත් වැඩි කියලා තියෙනවා නීච්චට ඇතුළේ. එළියට උන්ට රස්සය තාම ඉන්නවලු. මූ ගිහිල්ලා අස්සගේ ඔළුව බදාගත්ත කිව්වා මේ මානව සංහතිය වෙනුවෙන් මානවය කරන සියලුම වැරදි වලට මට සමාවයන් කියලා බ්‍රේක් ඩවුන් පිස්සු හැදුනා. ඊට පස්සේ ආයෙ මිනිහට ඔළුව සනීපුනේ නැහැ. නංගි කෙනෙක් ගෙනියලා මැරණකම් වග බලාගත්තා. අන්තිම බ්‍රේක් ඩවුන් එක උනේ මේ කරත්ත බැඳින ගොනෙකුට, අස්සෙකුට. මේ මිනිස්සු අස්සයා බැඳලා තියලා ඒක ලියලා දාලා ඵලයන් උට කණ්ඩ බැඳලා ගිහලා බිබී ඉන්නවා. බැය ගණන්. මේ කල්පනා වෙච්චාම තියෙනවා මානවයාටද මොලේ තියෙන්නේ, මේ අස්සයාටද මොලේ තියෙන්නේ කියලා. ඒව තේරුමක් නැහැ. ඉතින් ඔය ඒ විස්තර කරපු ඒ නීච් වගේ අය බටීර චින්තනයේ විශාල පිළිලයක් වුණා. පැහැදිලිවම කිව්වා හැම මිනිස්සෙකුටම ස්වච්ඡන්දය කියලා එකක් තියෙනවා. will volition කියලා එකක්. ඒක හැම වෙලාවෙම සාතන් කෙනෙක් මාරෙක් තීන්දුවක් කරන්නේ නැතුව මේ සත්ත්‍ය අධිකරණ සමතත් අහලා තීන්දුව කරන්නේ නැතුව සමාජයට මේක දෙන එක අපන්නක ප්‍රතිපදාව. විනිශ්චකාරය විනිශ්චය කරන්න යන්නේ එයා පටාරලා පෙන්නනවා. සතියින් ඉන්නවා නම් කවදාවත් විනිශ්චය කරන්න වෙන්නේ නැහැ. non decisive no prejudgmental choicelessly be aware. ටිකේ ඉන්නකොට තේරෙනවා මේ මිනිස්සු තමන් කරන දේට කයි. ආයි මේ මම ගිහිල්ලා ඌට හරි පාට දාන්නයි කියලා දෙන්න ඕනේ. දෙමාපියට ආනවා මේ දරුව හදන්න ඕනේ කියලා. දෙමාපියන්ගේ කුප්පකමට නේ දරුව හැදුනේ. ඔය එක දරුවෙක්ට ඕනකමට හදිච්ච උ නැහැ නේ. මේ අනවශ්‍ය දරුවෝ හැදුනට පස්සේ මූණ කටේ තියන්නේ බිනෝ. පොඩියකට තේරෙනවා. ඉතින් හරියට විඳවනවා. පොඩියක දෙන දනුවම තමයි ලොකු වෙලා අර නාකියා මහලු මඩමට ගිහිල්ලා දාලා ප්‍රීමියම් එක ගෙවනවා. ඔබට ඕන දෙයට හිටපන් කියලා. මොනවත් තාත්තට අවශ්‍ය කරන්නේ ඕන දෙක කියන දෙන්න. හැබැයි මේ gedere illa valiya දෙන්න බෑ. මොකද අපිට පවුල් කන්න තියෙනවා. ඕක තමයි අද දෙන ප්‍රධානම දඬුවම. ඒක මේ මරණ දඬුවට වැඩිය ලොකු එකක්. ඒ තමයි අද ඉන්නේ නාකියන්ටයි නාකෙච්චන්ටයි කොම්බකට රිවර්ට් වෙන උත්තරේ. අලි වාතයක්. gedereke හිටියොත් එහෙම කෙප්ප වාතයි. අරහෙට කරපන් මෙහෙට කරපන්. තමන්ගේ ජීවිතේ සංවිධානය කරගන්න නැති නිසා මෙහෙම වෙලා තියෙන්නේ. දරුවන්ට බරක්, මුණුපුරන්න බරක්. එහෙම දරුව මුණුපුරෝ සාධාරණ මේක විසඳනවා නම් පින් කරගන්න පාරක් ඒක. ඔයත් එහෙනම් මේක විය යුතුයි කියන එකනේ කියන්නේ. මේ මහලු නිවාස වලට යනවා අපේ ධම්මදස්සන ස්වාමීන් වහන්සේ. ගියාම කියනවා කාන්තා පක්ෂේ උද්දී ඉඳලා හැන්ද වෙනකම් බයිනකලු කරන්න. මොන જાතියෙන් සැලකුවත් මදිදු. එතන සැලකන්නේ ඉතින් වාට්ටුවක වගේනේ. දැන් මෙයාට ඕන කරලා තියෙන සුවිශේෂ. පිරිමි අය කවදාවත් බණින්නේ නැතිලු. කවදාවත් සති වඩන්නේත් නැතිලු. එවුන්කන් දෙන්නේ නැතිලු. කාන්තාව පක්ෂේ අර බැනර් මොකද ඇවිල්ලා පොලිමේ සක්මන් කරනවා අනම්මනම් කරනවා. පිරිමි අය ඉතින් ඔය ඉන්නවා නිකන් අර නිකන් කන් ඇහෙන්නේ නැති බීරැලියෙක් වගේ ඔය පැත්ත කරලා ඉනෝ මොනවා බණ කිව්වත් ඌට වැඩක් නැහැ. ඔරගේ චෝදනා මුඛයක් නැතිලු. එහෙම නැති කට්ටියත් ඇති. මං කෝ සමහරට හත් අට දෙනයි ඉන්නේ මුළු මහලු නිවාසෙම. පස්සේ මට ඊයේ ගියාට පස්සේ මේ ගියපාර ගියාට පස්සේ ධම්ම විමුක්ති ආමඳුර කිව්වා මා 10ක් 15ක් කරන ස්වාමීන් වහන්සේ ඒ කට්ටිය මට ට්‍රාන්ස්පෝර්ට් දෙනවා මම ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක කතා කරලා ඉඳලා එනවා. සමහර කට්ටිය ටක් ගාලා පිපි දෙනවා මේ මහලු නිවාසෙකදී හරි කමන්නේ නියම බණක් ඇහුවා කරන්න දෙයක් තියෙනවා. දැන් දරුවෝ නෙමෙයි උදව් කරන්නේ ඔබ වහන්සේලා ස්වාමි දරුවරු. ආමඳුරවරු බොහොම සද්දායෙන් කරනවා. හොඳ කෝටිපතියෝ. ඔන්නුගේ කොට තැනකට මම බණට යනවා. එතන කියනවා ඒ ඔක්කොමලා ඉතාමත්ම කීර්තිමත් ජීවිත ගත කරපු දැන් පණ්ඩිහලිච්ච හිසිංයෝ වගේ ඉන්නවා. දැන් යාගන්න කරගන්න විදියක් නෑ. අන්තිම නම්බුකාරයි. මම දන්නවා සනුවරේ අවුරුදු 40ක් තයි. දැන් කකුලක් උසලා කකුලක් තියාගන්න බෑ. ඉතින් අසාර්ථක ජීවිතේ මොකටේ යෝ අවසානේ ඔය වගේ දෙයක් වෙනවනะ. ඉතින් එහෙව් රටේ මේ සත්තුන්ට හකරන හානිය සත්තුගේ වැඩ ගන්න හුරතලට හැදුවර කමක් නැහැ. අද හුරතල් සත්තුත් එක්ක කරන විකාර දැකපුවාම අයියෝ කියලා හිතෙනවා. ඒකට ලියවිච්ච රචනා නැත්තේ නැහැ. බටේර් ලෝකේ රචනා හරීම කීර්තිමත්. ඔය කියනෝට දෙනවා අපි වගේ පව් කරලත් නැහැ අපිට දැනගන්න ඕනෙත් නැහැ මොකද අපි සාමාන්‍යයෙන් ගහකොළත් එක්ක ටිකක් බැඳිච්ච ජීවිතයක් නේ තියෙන්නේ. දැන් අලුතෙන් එන પરම්පරාවට ඒක නැහැ. නැති වෙන්න හේතුව දෙමාපියෝ ගෙවල් ඇතුලේ තියෙන දරුව හදන්නේ. ඌ ගෙදර ඉන්නේ මී අඳුරන්නේ නැහැ. හැබැයි ඩිස්නිල වලින්ද මිකි මවුස් අඳුරනවා. මේ මොකද්ද කියලා අහන මීයේ දැක්කහම. උදේ ඉඳලා හැන්ද වෙනකම් මිකි මවුස් බල බල ඉන්නේ. කරපොත් එක්ක අඳුරන්නේ නැහැ. මකුළු එක්ක අඳුරන්නේ නැහැ. ඉන්නේ හැම වෙලාවෙම ක්ලවුඩ්ස් කියලා මේ අහසේ තියෙන ක්ලවුඩ් නේ බලන්නේ. ඉන්ටර්නෙට් එකේ ක්ලවුඩ්. කුණුහරුප ටික පුරුදු කරලා දෙම අපි ඒක බාර දීලා උන් යනවා උන්ට ඕන පිස්සු කෙලින්ද අර පොඩි එකයි ගන්න දෙයක් නැහැ. ඊට පස්සේ මනෝයත වෛර කරනවා. අම්මට අපට වෛර කරනවා. ස්වභාවයට වෛර කරනවා. හැබැයි ඉතින් මේ චක්‍ර ආයසරයක් හොම්බෙන් ගිහිලා ආයසරයක් අපි එතෙන් යනවා. ඉතින් අපි අර වැඩිය ඒ පැත්තට නැතුව වැඩිය මේ පැත්තට නැතුව හිටියොත් ඔන්න බුදුහාමරෝ කවුද කියලා තේරෙනවා. ඉතින් බුදුජානනාංශේ ඉඟි කරන්නේ කාම ලෝකෙදී මේක තේරුම් ගන්න බෑ. හැකි තාක් දුරට සතිමත් චිත්තක්ෂණ අරගෙන ආනපානෙත් එක්ක සක්මනත් එක්ක කනකොට යනකොට එනකොට සතිමත් වෙලා ඉඳලා බලන්නකො. එතකොට මේ ලෝකේ තියෙන නීති එකක්වත් බලපාන්නේ නැහැ ඒකට. අපි පූර්ණ නිදහසක් ලැබෙනවා. දරා ගන්න බැරි නිදහසක් ලැබෙනවා. දරා ගන්න බැරි විවේකයක් ලැබෙනවා. දරා ගන්න බැරි නොදැනුවත්කමකට යනවා. ඒ සමාරුවේකට බයයි. ඒකට රහින් කොන් වුණා කරගන්න බැරි වුණා කියලා කලබල වෙනවා නෑ. ඒක තමයි නිවනේ දොරටුව. මේ තියෙන සියලු බැඳීම් අයින් වෙලා කාම ලෝකෙන් අයින් වෙලා අපිට ටික වේලාවක් රූප ලෝකේ ඉන්න පුළුවන්. ඒක හරියට මේ එන ට්‍රැෆික් ජෑම් එකක් තියේදී හෙලිකොප්ටර් එකකින් හරි ආසියන්තරව කී යනකොට පේනවනේ මේ පාරේට ගියොත් මාර්ග නීති වලට අහුවෙනවනේ. මෙච්චරයි වේගය. මෙතන හරවන්න ඕනේ. මේ පාර අහස යන මිනිහට එහෙම ගන්න නැහැනේ. ඒතර පේනවා මේ ට්‍රැෆික් ජෑම් වල මිනිස්සු කේන්ති ගන්න හැටි. ඊට පස්සේ ආසියන්තරව යන්න පුතෝනේ වාතයේ තියෙන තැනක විතරයි. පාරේ යන්න පුළුවන් පාර තියෙන තැනක විතරයි. ඒකේ ආසියන්තරව හෙලිකොප්ටර් කියන්නේ ඒරෝඩයිනමික්ස් වල. අජටවකාශය යන්නේ වාතයත් නැති තැනක. ඒගොල්ලන්ට ට්‍රැෆික් ජෑම් අදාළ නැහැ. ආසියන්තර තියෙන ගංගන නීති අදාළ නැහැ. ACTCද මොකද්ද කියලා කම්පැනිකෙන් තමයි නීතියකින් තමයි ලෝකේ තියෙන ඔක්කොම ගුවන් ගමන් පාලනය කරන්නේ. වැඩිපුර වාතය පිසුදු අපිසුදු කරන දෙන්නේ නැහැ. මේ විදිහට කරන්න ඕන. ඒක මුකුත් නැහැ අජටවකාශයට. මොකද ගුරුත්වාකර්ෂණය මිදිලා. ඒතකොට වාර යන වාහනේ වගේ තමයි කාම ලෝකේ. උඩින් යන ආසයන්තරාවගේ තමයි රූප ලෝකේ. අජටවකාශය ආනක් වගේ තමයි අරූප ලෝකේ. ඒක හැතැම්ම තුනක් විතර යන්නවලු හයිඩ්‍රජන් අණුවක් හම්බ වෙන්නේ. මේක ඉතින් 3 කොහොමවත් හයිඩ්‍රජන් තියෙනවනේ. අරකේ නෑ වාතය හොයන්න හැතැම්ම ගානක් යන්න ඕනේ වාත අංශුවක් හොයාගන්න. මොකකින්වත් බාධා වෙන්නේ නැහැ තල්ලු කළ තිබ්බම ඌ යනවා. අය මේ හැප්පෙන්න නතර වෙන මොකුත් නැහෙනි. ඒ වගේ තියෙන ඉතින් ඒ වගේ අපිට මේ තුනක් තියෙද්දි අපි මේ කාම ලෝකෙම පොළොවේම වාහන වලම ට්‍රැෆික් ජෑම් වලම ගත කරන අමනියෝ. ඒ හේතුව බුදුජානනාථ ප්‍රතිචිබ දන්නේ. ධර්මේ දන්නේ. අපි යම් වෙලාවක පැරෂුට් එකකින් හරි කමන්නේ ආතෙන්තරගින් හම්බ නැහැ. හෙලිකොප්ටරේ පොඩ උඩට ගියාට පස්සේ පේනවා කුරුල්ලෝ ඉන්න තැන බලන්න. කීර්ති ප්‍රත්‍යහාරය පානවනේ. මේ ආසින් යන මේ අනේන පාරක්වත් මතක නැහැ. පේන්නේ නැහැ. අපි හිතනවා භාවනා කරලා හීලින් යන්න බෑ කියලා. ලුකු සංජ කියන ඕක එච්චර අමර කපුටොත් යන්නේ. අභිඥා තමයි. ඉහිලා තියෙන කපුටු ආත්මය ලැබුවම ඉවරයි. ඒ නිසා මේ අපිට ලැබිලා තියෙන මේ දේවල් දැනගන්න අපි අද බැලුවේ චරණය පිළිබඳව. විද්‍යාව පිළිබඳව නෙවෙයි විද්‍යා චරණ සම්පන්න කියලා බුදුහාමුදුරණ කියනවානේ මේ චරණ ධර්ම. ඒකින් අපිට ගොඩාක් ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒ තරම් අපි අමනකම් කරනවා. හැබැයි ඉතින් අමනයන් පිරිසකට ඇවිල්ලා අමනකම් කරුවයි කියලා කිව්වට පස්සේ අමනෙක් නෙවෙයි ආය. ඒ පිරිසත් අමන නෑ. අපි සංඝ සමාජය කියන්නේ එහෙම එකක්. ඕන කෙනෙකුට ඕන වැරද්දක් හෙලි කරන්න පුළුවන්. අපි පිටගම් කාර්යයක් ඇවිල්ලා හෙලි කරුවත් අහගෙන ඉන්නවා. අදාළ ටික සමතේ කරගන්න යනවා. කමල් බලාගෙන ඉන්නවද?
අවසරයි ස්වාමීන් වහන්සේ. තව ලිඛිත වාර්තාව දෙකක් තියෙනවා සංස අතකුත් ඇස වෙලා තියෙනවා.
කවුද අත උසලා තියෙන්නේ?
සින්දු කියලා කෙනෙක් ස්වාමීන් වහන්සේ.
සින්දුවක් කියනද කියලා?
හින්දුට පුළුවන් දහන සින්දුවක් කියන්නත් උසල. හින්දුට පුළුවන් කතා කරන්න. හින්දුට අන්මෙට් කරන්න පුළුවන්.
එතක වාර්තාවක් කියවා.
හරි එහම සංස වාර්තාවකට යනවා. වාර්තාව සංස අවසරයි. පසුගිය දින කිහිපය තුළ පරයන්කේ හෝ සක්මන කළ නොහැකි වූ යේ නියුමෝනියා රෝගයට ගොදුරු වී තදබල ලෙස රෝගාතුර වූ නිසායි. මුලක් මැදක් අගක් සොයාගත නොහැකි වේදනා ගුලියත් හුස්මත් දෝතින්ම බාර ගතිමි. මනසේ ව්‍යාකූලත්වය සහ සිරුරේ දුබල බවද බාර ගතිමි. බොහෝ කලක් තිස්සේ පහසුවෙන් ළඟාවුණු සැහැල්ලු සියල්ල සපිරි හිස් අවකාශයේ සේයාවක් හෝ පෙනෙන්නට නැත. මෙම රෝගය මා මියගියත් එසේ මිය යන්නේ ව්‍යාකූල මනසකින් බව දැනගත්තත් ඒ ගැන මට කලහැක්කක් නැති බව ප්‍රත්‍යක්ෂ වූවත් ඒ ගැන පසුතැවීමක්ද නොදැනෙන බව දැනගතිමි. ධර්මතාවය සියල්ල සාධාරණ ලෙස විසඳෙන බව පමණක් මෙනෙහි විය. එම නිසා සියලු වේදනා සහ ව්‍යාකූලතා මැද නොසැලෙන සැහැල්ලුවකි. මුලදී ප්‍රතිජීවක ප්‍රතික්ෂේප කළ පසුව එයට කැමැති වී රෝගයේ සුව අතට පත්විය. විඳී ගිය තුලණය නැවත ඇතිකර ගැනීමට කළ යුතු දේ පැහැදිලි නිසා එයට අනවශ්‍ය තල්ලුවක් අවශ්‍ය නොවන බව පෙනී ගිය නිසා මෙයත් තවත් වටිනා විපස්සනා අත්දැකීමක් පමණක් බව ප්‍රත්‍යක්ෂ විය. තෙරුවන් සරණයි. සවම නියුමෙන් සමම නියෝනින් සනසේවා. එපමණයි වාර්තාව.
නියුමනියා කියන්නේ ඇත්තටම මාරාන්තික ලෙඩක්. උග දෙනෙක් මැරෙන්නේ ඇඳේ බුදිය ගන්න ගියාම ওই සෙම ටික එකතු වෙලා නියුමෝනියාට ආවට පස්සේ ඔක ටිකෙන් ටිකෙන් ටිකනේ පෙනහළු ඔක්කොම වතුරෙන් පිරෙනවා නැත්නම් ඒ සෙමෙන් පිරෙනවා හුස්ම ගන්න බැරි වෙනවා පුදුමාකාර වේදනාවක්. ඉතින් මට ඒක හැදිලා මට කැම ගන්න බැරි වුණාට පස්සේ දොස්තර මාත්‍ය කැවිල කිව්වා ස්වාමීන් වහන්සේ මෙන්න මෙතන ගුලිය හැදිලා මට පේනවා රෝහලට යන් කියලා මට දුන්නා ස්ටීරොයිඩ්ස්. ඇඳ උඩ ඉන්නකොට මට අලිපැටියක් වගේ තේන ඔක්කොම ඇඟේ ඉදිබිලා සම්පූර්ණ වැඩ කරන්න පටන් අරගත්තා. ඒත් මම අඬගාන උපස්ථායක කර පිට කියනවා කැලේ අලියෙක් වගේ හිටපු හාමුදුරු කෙනෙක් ද බලන්නකෝ ඇඳකට වැටලා ඉන්නේ ඇති කියලා. කොහමද ටික දවසක් කැන්ඩ් කෝ එක නියුමෝනියා තමයි කියලා. එතකොට අපි නවරත්න මහත්තයාව බලන්න. ඔයා මේ එන්ඩොස්කෝපි කරන්නේ. ආවිල්ලා බාඩි වෙලා ඇඳ උඩ කකුල් දෙක හොල්ල හොල්ල ඉඳලා කියනවා ඔබ අන්තිට පොට්ට නියුමෝනියා තියෙන කියලා අහුවෙලා නෝ සන්තෝෂෙන් ඉන්නේ. සාංශ මටත් කැස්ස මට ඔයිට වැඩි නියුමෝනියා දැන්නමත් තියෙනවා. නියුමෝනියා නැති කෙනෙක් ලෝකේ නැහැ. ඒ ආමාශයේ යට තියෙන්නේ මහා ගොජයක්. ඒක නිකන් මේ කිරියලියක් වගේ එකක්. ඒකේ හැම වෙලාවෙම විස බීජ ටික තියෙනවා. දුර්වල වෙච්ච ගමන් නැගිටිනවා. නැත්නම් නියුමෝනියා නැති කෙනෙක් නැහැ. කැන්සර් නැති කෙනෙක් නැහැ. හැම කෙනාගේම කැන්සර් සෙල්ස් තියෙනවා. හිත වැටිච්ච ගමන්, කය වැටිච්ච ගමන් හරිය නැගිටිනවා. එචා මයි දැන් බැලුවොත් සාංශ ඔබ හන්සිට වැඩිය තියෙනවා. මට ඔය බල බල ඉඳ වෙලාවක් නැහැ. මන් දන්නවා. ඔබ වහන්සේ මට වැඩි ගොඩක් නිරෝගී. හැබැයි ඔබ වහන්සේ ඇඳක් උඩ ඉන්නේ බෙහෙත් බිබී ඉන්නේ කියලා. ඉස්සර රජපවුලේ බර ගාන මැරිලා ගියා. නියුමෝනියාව දන්නේ නැහැ. නියුමෝනියා කියන්නේ ලෙඩේ දන්නේත් නැහැ. දැන් දැන්ටත් වෙන්නේ ওই වයසක කට්ටිය බුදිය ගන්නවනේ මොනාරි වෙච්ච ගමන් උඩපැත්තට බුදිය ගත්ත ගමන් නියුමෝනියාවට තමයි යන්නේ. ඒ නිසා ඔළුව කෙලින් කරගෙන ඉඳ තියා ගන්න ඕනේ. පුළුවන් තරම් හොඳට හයියෙන් හුස්ම ගන්න ඕනේ. එතකොට අර මේ ස්පිතාලේ නාවලෝකේ තට්ටු 5 වෙනි තට්ටුවේ හිටියේ හැමදාම පඩිපෙළේ නගින්න ඕනේ. කියන්නේ බැංකු මැනේජර් කෙනෙක් කෙනා හොඳ තරුණයා. ඌටත් නියුමෝනියාව. ඌට නැගලා මෙහෙම කට අතර තියලා කාල පිඹිනකොට සෙමගුලිය පයින්වල එළියට. එච්චරයි. අර සෙමටික ඇවිස්සලා උඩට ආපු වෙලාවේ ඔක ගිල්ලත් කමක් නැහැ එළියට දැම්මත් කමක් නැහැ. ඒ නිසා ඒ වගේ එන්න නම් බර කොටයක් උස්සන්න ඕනේ. වැලිගෝනියක් අදින්න ඕනේ. එහෙම නැත්නම් මොනවා හරි දෙයකට එනකොට අපිට තියෙන මුළු ඇඟම රත් වෙලා කුණු වෙලා එනවා. අපිට හිතෙන්නේ මේ කඹරනවා දාසකම් කරනවා නෑ. ඔය ඇතුලේ පිටත දාඩි දාන වගේම ඇතුලේ දාඩි දානවා. එතකොට ඔය ඕවටි ගලවලා යනවා. ඉතින් ඒක විඳිනවද? එතන සුඛෝභෝගීතර ඇඳක පුදියන ඉඳලා ටික කාලෙට පස්සේ පෙන දාලා මැරෙනවා. මං කියන්නේ නෑ දෙකම කෙරුවත් කොහොමවත් මැරෙනවා. ඉතින් ඒ නිසා බෙදාගනින්න. ඔහිටත් වැඩි ලෙඩ රෝග එනවා. ඕක ලෙඩක් රෝගයක් වෙන්නේ මම ලෙඩෙක් කියලා හිතුවොත් තමයි. සමහරු ලෙඩ නැතුවත් ලෙඩු කියලා හිතන්නේ. ඔය ඇඟේ තියෙන ඕන කෙනෙක් විස්තරයක් කියන්න බෑ. ඇඟේකට ලෙඩක් තියෙනවා කියන්නේ. නෝ ටික වෙලා කණ්ඩේ කියනවනේ. දොස්තරත් නැහැ, නලාවත් නැහැ, බේසුත් නැහැ, වාට්ටුත් නැහැ, ඇඳත් නැහැ. ඕක නතර වුණා නම් ඊට පස්සේ අපිට දොස්තර කෙනෙක් ගෙන්නන්න පුළුවන්, වාට්ටු හොයන්න පුළුවන්. ලෙඩ රෝගද වෙනස් වෙනවා. මං ඊයේත් කිව්වේ ඒකයි. එකම ලෙඩේ අවුරුදු 5ක් ආය තියාගෙන ඉන්නවනම් ඒක අමු මැට්ටෙක්. උ පුදුම ආසාවක් තියෙන්න ඕනේ ලෙඩේට. නැත්නම් ලෙඩක් හිටින්නේ නැහැ ඇඟේ. ඒකේනෝ යනවා. වාතමාරු වෙන්නේ. නියුමෝනියාවත් ඒවයි කරගන්න පුළුවන් දෙයක්. අපි සතුටු වෙනවා. අපි යනවා ඊගා වාර්තාවට ඉන්දුට.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. පහුගිය සති 4ක විදේශ සංචාරයකට යන්න සිද්ධ වුණා තායිලන්තේ. මේ විදේශ සංචාරයේදී පන්සලකයි හිටියේ. ඉන්නකොට උදේ පාන්දර 4ට පරයන්කයකට ඉඳගත්තා. මේ පරයන්කේදී තම හොඳින් පරයන්කය කෙරුණා කියලා දැනුණා. මොකද දැන් පුරා අවුරුදු 4ක් විතර ගෝහන්සේ සමග මේ සතිය වඩාගෙන යන කෙනෙක්. එතනදී සයන්හන්සේ ඉස්සෙල්ලාම මගේ ආනාපාන සතිය මට හොඳට දැනිලා ඒක නැති වෙලා ගිහිල්ලා බොහෝම නිශ්චල තැනකට ගිහිල්ලා එක මේ සිද්ධිය වෙනකොට භාවනාවට විඳගෙන විනාඩි 45ක් ගත වෙලා තිබ්බ කියලා මම දැක්කා. ඒ විනාඩි 45ක් විතර ගත වුණාට පස්සේ ස්වාමීනාස මට ඇහුණා කොහෙද යන්නේ මෙහෙ එන්න කියලා. ඊට පස්සේ ඒකම සපත්තු හඬක් නැති වෙලා ගියා. නමුත් මට ඊට පස්සේ මම ඇහැරියා. එතකොට මට පැහැදිලිවම දැනුණා ස්වාමීනාස කිසිම කෙනෙක් මගේ ආවට හිටියෙත් නැහැ. මම ඊට පස්සේ මගේ මානසික තත්ත්වයක්ද කියලාත් මම බැලුවා. හැබැයි වහන්සේ කියලා තියෙන පරිදි කිසිම දෙයකට බිය වුණේ නැහැ. ඊට පහුවටත් මම ඒ විදිහටම එතනම ඉඳගත්තා. ඒදි මම දැක්කා මුළු ප්‍රදේශෙම ආලෝක ධාරාවක් ඇවිල්ලා එකපාරට විදුලි කෙටුවා වගේ ඒ ආලෝක ධාරාවට ඇති වෙලා ගියා. හැබැයි මම ඒකට හිත තිබ්බෙත් නැහැ. දිගින් දිගටම සතියක් වැඩුවා. දිගින් දිගටම පරියන්කේත් කරා සක්මනත් කරා ස්වාමීන් වහන්සේ. මගේ හිතේ දැනට පොඩ්ඩක් තියෙනවා මේ හඬ සහ මේ සපත්තු හොඩ මට හොඳට මැහුණා. ඒකසර ඒකල මට කන්නට හොඳට මැහුණා. ඒ නිසා මට පොඩි ප්‍රශ්න තියෙනවා ස්වාමීන් වහන්සේ. මොකද්ද මේ දැනුනේ කියලා.
කවුරු හරි යන්නේ නැති උඹට මොකද්ද ඇති වෙටි? ඉතින් කවුරු හරි යන්න ඇති උඹ හිතන්නේ ඔක්කොම උඹ හම්බ වෙන්න එනවා කියලානේ පිස්සු. මිනිස්සු යන්නේ සපත්තු නැතුව හරි ඔය බෝර්න ගේන් කට්ටියට මොක තමයි කරන්නේ? ලස්සන බණක් අහන්න දෙනවා. කවුරු හරි කෙනෙක් කියනවනේ බණ හොඳයි කියලා. ඒ කට්ටියට කියනවා ඔය දේවනාංශ ඔයාව තෝරාගෙන තියෙන්නේ ඔගලන විශේෂ බණක් තියෙනවා ඔක්කොටම දෙන්නේ නැහැ. ඒ ලනුව කාපු අයට විතරයි දෙන්නේ. නනු කාපුයි කටි තමයි ඉඳුලා වගේ කටි තමයි. දැන් මයි බණ අහලා නැසින් ඔය කාලා ඉන්නේ. ඊට පස්සේ උන් වාඩිලා ඉන්නකොට එක පාවට සම්පුංචි සංගීතයක් ඇවිල්ලා බෙල්ල එකේ සංගීතය පටන් ගන්න දැන් තියෙන්නේ. ගාල් බහැල යනවා. තව එකනේ ඇවිල්ලා කියනවා මම භාවනා කරන සංගීතයක් ඇහුණා. ඉතාමත්ම සිවුන් තැනකේ පටන් ගත්තේ දුවට කන් දෙදරවගෙන ගියා. ආයි නැතු ගියා. මම කුමුදිතේලා හිටියා ප්‍රමුදිතේලා හිටියා මම ප්‍රමෝදයට පත් වෙලා හිටියා කියලා. ඒක ඌට කතා කරලා කියනවා. එහෙනම් ඒකෝට දැන් 10 15 ඉන්නේ. උන් ගෙනල්ලා අද සිෂන් එකට දෙවිනාංශي වඩිනවා. ඔගොල්ලෝ ඇස් අරින්නම් එපා. බලන්න නම් එපා. කියනකොට මැද පාර දිගේ දඩස් 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 කල උන්ද ලස්සන්ට ඇවිදිනවා කවුරු හරි. ජාරගොල්ල දන්නව දැන් මයි ළඟටම ආව දෙයනාන්ත කියලා. ඉතින් පහුවෙන්දා දෙනවා ෆුල් report එකක් මන් දන්නේ එහෙම නම් කවදාකවත් හිතුවේ නැහැ දෙයනාන්ත අපි ළඟට එයි කියලා පල්ලියකට එයි කියලා ආවනේ. ඉතින් මෝ දන්නවා ඉතින් අර කියන එක මූලව ඕනේ බොරුවක් කියවන්න පුළුවන් කියලා. ඒ බොරුව උගේ ඥානවල තියෙනවා. උගේ දිනේ කියබන අහලා තින පරිණිය බල කරු කියලා නැහැ මොනක්වත්. දෙවෙනිදා සංගීතයත් අහලා තින මොකුත් කියලා නැහැ. තුන්වෙනිදා දෙයන්නාසෙත් ඇවිල්ලා කියලා තියෙනවා දන්නේත් නැහැ. බුදුජානනාංශගේ ඇහුණට නැහැහුණා වගේ හිටපං. දැක්කට නොදැක්ක වගේ හිටපං. දැන් බෑන්නේ බඩුව දෙයන්නාංශ නම් ආවේ. දැන් මේක තායිලන්තේ ඉඳලා දැන්ටත් ගෙදර ගෙනල්ලා නෝ කතා කරන්නේ. අර සද්දේ තාම තිනවා කනේ. මොකද මේක සුවිශේෂී වෙන්න ඇති කියලා. මොකද මම විශ්වාසයි. මට විතරයි මේක හම්බුනේ කියලා. ඔය දැන් පෘථජන කියන්නේ. ඇහුණට නැහැහුණා වගේ හිටපං. දැක්කට නොදැක්ක වගේ හිටපං. දැනුණට නොදන්නා වගේ හිටපං. හිතුණට නොහිතනා වගේ හිටපං. ඒකට ඇත්තනම් එයි ආයසරය. දැන් මෙමෙක බොරු හරි ඇත්තරි ඔප්පු කරලා නැති යන්නේ තියෙන්නේ. ඒසා උඹලා කනකොට කාපල්ල රහත්තල් ගන්න දැනගෙන මඩ. උඹ කතා කරන ධම්මජීව හම්බුන කියලා හිතාගනින්. Hindu
එනසෙන්ස් ඈ එනසෙන්ස්
ඒකත් ඇහුන්නත වගේ හිටපං ඈ.
තව සිද්ධියක් වුණා සෑන්නාස.
නෑ ඕන්නෑ දැන් ඕන්නෑ. ඔපි යනවා කමල්ගේ ඊගා වාර්තාවට අපිට වෙලා විරයි.
එහෙනම් තිරුවසත් බයි.
අවසරයි සෑන්නාස. ඊළඟ වාර්තාව අතින් ලියපු කෙටි වාර්තාවක් සාමිනාස. අවසරයි තෙරුවන් සරණයි සාමින් වහන්ස. පරයන්ක භාවනාව ආනාපානය මූල කමඨහන සිත එකඟ වීම සිදුවන පසු සතිය ඉතා හොඳින් පිහිටන බව වැටහෙනවා. කෙලින් තිබෙන ශරීරය මාගේ පාලනයෙන් තොරව මිලිහි ගොස් පියාසේ ඉදිරියට නැවි නලල පොළවට ස්පර්ශ වන තෙක් පහත් විය. එහිදී උදරයේ මස්පිරු තදවීම නිසා මස්පිරු පෙරලීමක් සිදුවිය. වේදනාව දෙස බලා සිටීමට උත්සාහ කළත් එය ඉතා අපහසු වුණු අතර ශරීරය කෙලින් කරගෙන නැවත භාවනාව ආරම්භ කළා. ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙස් බලාපොරොත්තු වෙන්නේ. එපමණයි ස්වාමීන් වහන්සේ වාර්තා.
ඒ වගේ අර ඇඟේ නැගීම් දිග නැවීම් දිග ඇරි විෘත වීම සහ හැකිලීම් ගොඩාක් සිද්ධ වෙනවා. 46 එක අඹරේ එහා පැත්තේ ධම්ම සුනිත්ත එතකොට මල්වාරච්ච මහත්තයා මෙහා පැත්තේ ධම්ම රජාමුදු එයා 10ට වාඩි වෙලා තියෙන උදේ 5 වෙනකන් ඉඳලා ඇකිලිලා හර්නියා එක පලාගෙන ගිහිල්ලා උදේ නැගිටින්න බෑ. බල්ලා උදරච්ච දෙයට වැදිලා මේ හර්නියා එක මේ කියන්නේ බඩවැල්දංගරේ ඇවිල්ලා මේ කඩාගෙන ගිහිල්ලා දැන් උදේ නැගිටින්න බෑ. හැම කොර වෙලා ඉඳලා තියෙනවා. පස්සේ කෑ ගැහුවට පස්සේ මෙයා මල්වච්ච මහත්තයා ඇවිල්ලා දිගහැරියා. ස්පිටාල් ගෙනිච්චා. ඔපරේෂන් කරා. හර්නියා එක හැදුවා. ඒ වුණාට එතනින් පල්ලෙහා හිරි වැටලා. අවුරුදු ගාණක් තිබ්බා. දොස්තර මහත්තයා මුකුත් කරන්න එපා. මේ අර වෙලාවේ Taman නැගිටිනා එක හරි නැගිටිනවා ඇඟත් නැගිටිනවා. එයා ඒක දීලා නැහැ එහෙම ඉඳලා. ඊට පස්සේ ඔය සුනිත් ඒත් මල්වච්ච මහත්තයා ඔය 40 මෙතන තිබුණා 45 40 හතරට කියලා කාමර දෙකක්. මොකේ වාඩි වෙලා පැය 6ක් පුදුම දැඩි උත්සාහයක්. ඉන්නකොට අර්සස් ගෙඩියක් පැලිලා ලේ ඇවිල්ලා ඉඳගෙන ඉඳලා තියෙන්නේ ලේ ආප්පයක් උඩ. පස්සේ නැගිටලා බොහෝම සන්තෝෂයෙන් ලොකුසාන්ට වාර්තා කළා. ලොකුසාන්ද කියලා තියෙනවා මේ කවුරුහරිප වැඩ කරන්න එපා. ඌල භාවනා කරනකොට යමක් වුණොත් මම වගේ කියන්න ඕනේ. කවුද කියලා තියෙන්නේ එහෙම කරන්න කියලා. ඌ නැගිටිනකොට මේ දත කාගෙන ඉඳලා දිවේ දත්වල අච්චුව හිටලලු. නිකන් පොල් ගාන හිරවණයක් තියෙන්නේ. ඒ වගේ වෙලාවල්. තටමලා. මයි ජීවිතේ කවදාවත් එව්ව නැහැ. මම මේ ඇඟට පුදුම ආදරේ. මොනවා වෙන්න හදුවත් ඇඟට කියලා තියෙන උඹ ජොලිය හිටවම් පුතා. හුස්ම ගන්න තටමන්න ඕනේ. ඇවිදින්න තටමන්න ඕනේ. බත් කනකොට තටමන්න ඕනේ. නානකොට තටමන්න ඕනේ. දත් මැදිනකොට තටමන්න ඕනේ. මොකද අතියෙන් හිටපන්. ඉතින් එතකොට අර ශරීරය පිළිබඳ තියෙන ද්වේෂ සමහරු හිතනවා මේක දැඩි වෘත දැඩි දේවල්. බුදුරජාණන් සෙත් කරලා තියෙනවානේ බඩ අත ගන්න පිට අත ගෑවෙන තැනට යනකම් දුෂ්කර ක්‍රියා කරානේ. මෙම්ම අත ගන්නකොට මයිල් අතට එනවලු. කුණු බැඳිච්ච ගැලවිලා යනවලු. මලබිනියක්ද නැද්ද කියලා හොයන්න බැලු. ඒකල කියලා තියෙනවනේ මම මේවා කරා උඹලට ඒවා කරන්න ඕනේ නැහැ කියලා. බෙකිරුවයි කියලා ප්‍රශ්නයක් නැහැ. ළමතර බොඩි නොලෙජ් එකට ඉන්ටරොසෙප්ෂන් එකට ප්‍රොප්‍රියෝසෙප්ෂන් එකට ඉඩ දෙන්නේ නැහැ. ශරීරෙ මූත්‍රා කරන්න ඕනේ කිව්වට අහන්නේ නැහැ. මල බහ කරන්න ඕනේ කිව්වට අහන්නේ. ඔය ටිකක් කියලා හිටපන් කියනවා. ඉඳලා අන්තිමට එතරම් මූත්‍රා යනවා. එංගලන්තයේ ලස්සන කෙල්ලෝ මේක තුලා කතා වෙන උන් දන්නේ නැතිලු. වාතය පිටි වෙනවා දන්නෙත් නැහැ, මුත්‍රා පිටි වෙනවා දන්නෙත් නැහැ, කක්ක පිටි වෙනවා දන්නෙත් නැහැ. මොකද ඒ තරම් අර ශරීරය කියන්නේ අහන්නේ නැහැ. ඉතින් මෛරු මනෝරේහණයි කියනවා ස්වාමීන් වහන්සේ සතිපාසල පමා නැහැ. දැන් ওই මට්ටමේ ඉඳලා කියලා දෙන්න අපේ උන්ටත් මේ ගහකොළ තේරෙන්නේ නැති වෙලාවක් නැවිලා තියෙන්නේ. ඉන්න තැන යන තැන දන්නේ බල්ලු බලලු වගේ. නමුත් සතිමත් වුණොත් තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ශරීරයට ඇති වෙන වෙනස්කම් ශරීරයට බේර ගන්න දෙන්න. මං කියන්නේ මැදිහත් වෙන්න කියලා. ශරීරයට කියන්නේ මැදිහත් වෙන්න කියලා. අපි දැන් Nissan වලින් ගියාට පස්සේ මං කරන Nissan වලේ ප්‍රශ්න Nissan වලේ බේර ගන්න. අරයක බලතල තියෙනවා. මේ චෝදිතය ඉන්නවා, මේ චෝදනාස් තියෙනවා. ගන්න තීන්දුවක්. මට තීන්දුව දැනුම් දෙන්නවා මැති. මං එනකන් ඉන්න එපා. හිටියොත් එතකම්ම ඔක්කොම ලයින කුකුසෙනේ. දැන් ශරීරයට ඕනෙම ලෙඩ සනීප කරන්න පුළුවන්. ඒ නිසා මේක හොඳ අවස්ථාවක්. ඒ කොර වෙනවා මාලාට බයිසිකලයේ පොල්ලේ වාඩිලා ගිහිල්ලා තියෙනවා ඩබල් දාලා. ඒතුළු මගේ කකුල හිරි වැටෙනවා. බහිනකොට ඒ කකුල මේ මේ කෝටුවක් වගේ වෙලා. ආසම නැහැ. ඉතින් අර වතුර කුඹට ගිය වෙලාවේදී දැන් පල්ලම මම ඉස්සරහා පොල්ලේ ඉන්නේ. බයිසිකල් එක යනවා. මට පේනවා පිටිපස්සෙ එක හයියෙන් හුස්ම ගන්නවා. මගේ යාළුවෝ මොකද බ්‍රේක් ගන්න ගිහිල්ලා. ඊටසේ මංගව දැන් මොකද වෙන්නේ මචං බ්‍රේක් ගියා ඊවා. දැන් බයිසිකලේ ගැම්ම කනේ වෙලම අර හිමීට මේ පොල්ලෙනේ යන්නේ කකුල විම තියලා සෙරප්පුව ගෙවෙනකන් අල්ලගෙන ගියා. අල්ලන්න යනකොට නතර උනේම නෑ. කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වුණා. ඒකට අනික් කකුලේ හිරිය කොහෙන් ගියාද දන්නේ නෑ. මට තාම මතක් වෙනවා ඒ වතුර කුඹරේ බස් එක නතර කරන්න ඒ වගේ පල්ලමකට බෑලා අන්න එතන. ඉතින් ඒ නිසා භාවනා කරන්න ඉස්සෙල්ලා ඔය බයිසිකල් පොල්ලේ ගිහිල්ලා පුරුදු වෙලා තියෙනවා. ඔය සාමාන්‍ය හිරි වැටලා අරිම වෙලා පුරුද්ද වෙන්න ඕනේ මේ. ඉව භාවනාවෙන් නැත කරනවා බුදුහාම රෝණ කරන දේවල් නෙමේ. අපි ජන්මදාය ආදී. බෞද්ධයාට දත යුතු දේ අපේ ශරීරය කියන්නේ පෙරකල පිනක්. ඒකට ඕන කෙනෙකුට උදව් කරන්නත් පුළුවන්. Tamange උදව් ගන්න බෑ. ඒක කාබාසිනිය කෙරුවේ දොස්තරලා. ඒක කාබාසිනිය කෙරුවේ නීතිඥයෝ. ඒක කාබාසිනිය කෙරුවේ බැංකු මැනේජර්ලා. ඒක කාබාසිනිය කරන්නේ පුවත්පත් කලාවේදීන්. ඒ කාබාසිනිය කරන්නේ සල්ලිවලි. ඔය පහ තමයි පුත්තජන කියන්නේ. ඔව්වත් එක්ක ජීවත් වෙනවා නම් හොදන්න පුළුවන් ගුවක් නෙවෙයි ඒ. ඉතින් ඒකත් ඉඳගෙන කරනවා නම් අම්මපවුන්ට වඳින්න වටිනවා මං කියන්නේ. එහෙම කරන එකට එහෙම කරද්දිත් අපිට වඳිනවනේ. එහෙම කරද්දිත් අපිට සිව්පතේ සපේනවනේ. ඒ නිසා බණින්ට නාකයි. අපිත් මාත් අවුරුදු 36ක් ඔය කක්කා විඳලා තියෙනවා. දැන් ඊට පස්සේ අවුරුදු 36ක් ගිහිල්ලා තියෙනවා. තවත් අවුරුද්දක් වැඩි වෙලා දැන් අර පැවිදි පැත්තට ලකුණු වැඩි වෙගෙන යනවා. අපි මෙතනින් නැත කරනවා කමල්.
එහෙමයි සාමිනස.
මේ උඹලාට පණිවිඩය ඇවිල්ලා තියෙනද කොන්ෆරන්ස් එක ගැන?
ඔව් දැක්ක සාමිනස ඊමේල් එක ඇවිල්ලා.
ඈ?
ඊමේල් එක ඇවිල්ලා තිබුණා සාමිනස.
Right. ඒතර මම දන්නේ නැහැ කී දෙනෙකුට ගියාද කියලා, කී දෙනෙක් ඇක්නොලෙජ් කරාද කියලා. මං කව ලෝකල් ඉන්ටර්නැෂනල් ඔක්කොටම යවන්න. එතකොට ඒගොල්ලන්ගේ තියෙන මං අහලා යවලා තියෙනවා. කී දෙනෙක් පාටිසිපේට් කරනවද? මොනවද තියෙන ටැලන්ට්ස්? අපිට කොච්චර ෆන්ඩ් රේස් කරනවද? මොනවද ඔයගලන්ට කියන්න තියෙන්නේ? අපි එකට ලබන මාසේ 24 දවසක් අරගන්නවා. පැය 3ක කට්ටිය එකතු වෙලා සාකච්ඡාවක් කරනවා. සම්බන්ධ වෙන අය විතරයි අපි ගන්නෙ. 700 ගානක් ඉන්නවා අපි ෆැසිලිටේටර්ස්ලා. ඉතින් කී දෙනෙක් ඉන්නවද දන්නේ නැහනේ. තමාරු අපි දන්නේ නැතුව දික්කසා වෙලා දන්නේ නැහනේ. ඉතින් ඒ ටිකටයි ඔක ඇරියේ. සන්තෝසයි. වෙන මොනක් කියන්න ඇනේ?
එහෙමයි සාදරයෙන් සර්ණයි.
අපි එමනම් මෙතනින් සමාප්ත කරනවා. අපි විනාඩි 20ක් විතර වගේ වෙලා අරගෙන තියෙනවා. අපි පහලෙකුටි ගරු ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා විනාඩි 20ක් ගතට පොඩ්ඩක් සමා වෙලා අනුමෝදනාවක් කරන්න කියලා.
අවසරයි. අතිපූජනීය නායක මාහිමිපාණන් වහන්සේ නමසරයි. පූජනීය මහා සංඝරත්නයන් නමසරයි. දවසේ ධර්ම සාකච්ඡාවයි මේ දැන් නිමා වුණේ සම්බන්ධ වුණේ පූජනීය මහා සංඝරත්නයත් එක්ක යෝගාවචර පිරිස දෙස් විදෙස් පිරිසක් එකතුණු ධර්ම සභාවක පූජනීය උත්තරානන්ද ස්වාමීන් වහන්සේ බණපතින් දාම් කණු සභාවගත කරන්නට යෙදුණා. ඒ කරුණුව අපිට පැහැදිලි කරමින් අපිට ඒ ධර්ම ලබා දුන්නේ පූජනීය නායක මහින්පාණන් වහන්සේ. එසේ සිද්ධ කරමින් අත්පත් කරගත්තා වූ පිණුත් අප සැම සම්බන්ධ වෙලා අත්පත් කරගත්තා වූ පිණුත් අපටත් ලෝයසමට නිවෙන සෙනසෙනට හේතු වෙකල ප්‍රාර්ථනා තබාගෙන ගාථා සජ්ජායනා කළ පින් අනුමෝදන් කරනු සද්දනගා කියමු.